पिछियां तो देखे आते थे प्रश्न करू मन
गरु कथा ना कि तुमने ඔබතුමා ආගේ අභිමතය පරිදි ඔබතුමා අවස්ථා ගණනාවකදී දැන් විවිධයට ප්‍රශ්න අහන්න ලබා දුන්නා. දැන් මම ප්‍රශ්න අහනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මම අද 27-2 ප්‍රශ්නෙට අමතර මංගරු අධ්‍යාපන මැතිතුමාගේ අවසරය පරිදි මම ප්‍රශ්න කිහිපයක් මතු කරනවා. මොකද සරත් වීරසේකර මැතිතුමාට ලබා දුන්නු වරප්‍රසාදයම මටත් ලබා දෙන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම විශේෂයෙන්ම අලමෙන්ම අවධානය යොමු කරන අපේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්න විශේෂයෙන්ම මේ අවස්ථාවේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි මේ වන විට වර්තමානයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලැබෙන වැටුපෙන් විශාල අගයක් බදු ලෙස අය කරගන්නවා. ආචාර්යවරයෙකුගේ වැටුප් ලේඛනයෙන් ගත් විට රුපියල් ලක්ෂයකට අධික මුදලක් කැපෙන්නේ මේ බදු වලට. මම මේ කරුණු කාරණා තොරතුරු සියල්ලක්ම හැන්සර්ගත කරනවා සභාගත කරනවා. මේ නිසා මොවුන් ජීවත් වූ ඔවුන්ගේ ජීවන රටාවේ දැඩි වෙනසක් ඇති වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් ගරු අමාත්‍යතුමනි රට අතහැරලා යනවා. විශේෂයෙන්ම අපි මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප දිහා බැලුවාම ඒ වගේම ඒ වැටුපේ අඩු කිරීම දිහා බැලුවාම ඇත්තටම අතට ඉතුරු වෙන්නේ ඉතාමත්ම සොච්චම් ප්‍රමාණයක්. මේ නිසාම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බරපතල ඌනතාවයක් බරපතල ආචාර්යවරුන්ගේ හිඟයක් ඇති වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ මේ වැඩ කටයුතු කරන ආචාර්යවරු මහාචාර්යවරු කථිකාචාර්යවරු ඒ කාර්ය මණ්ඩලයට මේ පණෝපු බදුබර තුළ මේ ඇතිවෙන බුද්ධි ගලණය බ්‍රේන් ඩ්‍රේන් එක ඒ වගේම විශ්වවිද්‍යාලවල ඇති වී තිබෙන ආචාර්යවරුන්ගේ ඌනතාවය මේ ප්‍රශ්නය පිළිබඳව ඔබතුමාගේ පූර්ණ අවධානය යොමු කරන්න මම හැන්සාර්ගත කරන්නම් සභාගත කරන්නම්. එක ආචාර්යවරයෙකුගේ ඒ වැටුප් වේතන දීමනා ඒ සියල්ලක්ම ඔබතුමාටම තේරෙයි බදු ගහනකොට අතේ ඉතුරු වෙන්නේ කොච්චරද කියලා. ඉතින් මේ බුද්ධිය අපේ රටෙන් පිටරටට ගලණය වෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. නිසා මේ වෙනුවෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග කරුණා කරලා මේ අවස්ථාවේ මේ සභාවට හෙළිදරව් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි මාව හමු වෙන්නට ආව රැකියාව විරහිත උපාධිධාරි අතිමහත් බහුතරයක් කලා උපාධිධාරි. එතකොට 30,000කට ආසන්න ප්‍රමාණයක් රැකියාව විරහිත භාවයෙන් පෙළෙන. මම දැක්කා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා පාර්ලිමේන්තුවේ කමිටුවක් ඉදිරියට ගිහිල්ලා කියනවා මේ කලා උපාධිධාරීන් බිහිවීම තුළ ඒ අයට රැකියා ලබා දීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ කියන කාරණා. එතකොට අධ්‍යාපන ක්‍රමේ අඩුපාඩුවට මේ තරුණ සම්පත මේ බුද්ධි සම්පත වග කියන්නට ඕන. මොකද්ද ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය? 30,000ක් රැකියාව විරහිත උපාධිධාරීන් ඉන්නවා. ඒ අයගෙන් අතිමහත් බහුතරයක් කලා උපාධිධාරීන්. මේගොල්ලෝ කලා උපාධිධාරීන් මේගොල්ලන්ට රස්සා දෙන්න බෑ එහෙම කියලා ඒගොල්ලොන්ව කුණුවක් කීට දානවද? එහෙම නැත්නම් මොකද්ද රජයේ විකල්ප වැඩපිළිවෙල? මේ අයව අඩුම ගානේ අලුත් පුහුණුවකට ලක් කරලා ඒ පුහුණුව කාලයේ යම් කිසි දීමනාවක් ලබා දීලා එම්ප්ලොයි කරන්න බැරි අයව නම් ඇයි එම්ප්ලොයබල් කරන්න නැත්තේ? ස්කිල් එකක් ලබා දීලා. ඉතින් මේ දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනකොට කියන්නේ නැහනේ ඔබ කලා උපාධිධාරියෙක් වෙනවා නම් ඔබට විරකියා පොලිමේ ඉන්න වෙනවයි කියලා. ඉතින් අරු අධ්‍යාපන මැතිතුමනි ඔබතුමාගේ අවධානය මේ කාරණාව පිළිබඳව දැඩි අවධානය යොමු කරනවා. මේ රටේ අධ්‍යාපන ක්‍රමේ තියෙන අඩුපාඩුකම් වලට මේ රටේ දරුවෝ තරුණියෝ වග කියන්න බෑ. වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු වෙන්නට ඕන. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හෙට අනිද්දා නෙවෙයි, ඒක අදම පටන් ගන්නට ඕන. විශේෂයෙන්ම STEAM education, science, technology, english, engineering, maths, environmental sciences, medicine, management sciences, මේ පැත්තට දරුවෝ යොමු කරන්නට ඕන. IT, computer science, නව තාක්ෂණය මේ පැත්තට යොමු කරන්නට ඕන. එහෙම නොකර හැම අවුරුද්දෙම මේ උපාධි ධාරීන් ප්‍රමාණය පිට වෙනකොට මේ රැකියා විරහිත භාවය තුළ ඇත්ත වශයෙන්ම මේ බිහි කරන්නේ මේ තරුණ සම්පත සම්පූර්ණයෙන්ම සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමක්. ඒක ඉතාමත්ම වැරදි. ඒකට පැහැදිලි විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක ගැන ඔබතුමාගේ අවධානය යොමු කරමින් මං ඉවර නෑ. දැන් මෙතුමාගේ මේ සරත් වීරසේකර මේ මහත්මයාට දුන්න නෑ නෑ ඒ අවස්ථාව මටත් දෙන්න ඕනේ. නෑ. ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට පොඩකින්ද ගරු මහත්මයා. අවසාන පොයින්ට් එක. මොකද මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා වැඩි, ප්‍රශ්න ඉදිරිපත් කරනවා වැඩි කියලා ඕගොල්ලෝගේ පොහොට්ටු ගෲප් එකෙත් ගිහිලා ජනාධිපතිට කියලා තින්නේ මේ මම නෙවෙයිනේ, පොහොට්ටුවේ මන්ත්‍රීවරු. හැබැයි සරත් වීරසේකර මහත්මයාට කතා කරන්න පුළුවන්, අපිට කතා කරන්න බෑ. ඒක වැරදි. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති එක රටක් එක නීතියක් කියලා නේ කිව්වේ. එහෙනම් ඉතින් මේ සරත් වීරසේකර මහත්මයාගේ නීතිය සජිත් ප්‍රේමදාසට දාලා වෙන්න ඕන. ඒ නීතිය මම හරි විනාඩියක් වුණත් අවස්ථාව ගත්තනේ. ඒක වෙනම කතාවක්. මෙතන මේ අපි කතා කරනකොට කෑ ගහන්නයි, ඒගොල්ලෝ කතා කරනකොට නිහඬව ඔළුව වණවන්න ඉඳයි, එහෙම දෙකක් කරන්න බෑ. මේක හැමෝම එකයි. 225ටම එකවර ප්‍රසාද හිමි වෙන්නට ඕන. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති අවස්ථා ගණනාවකදී මම ඔබතුමාට පැහැදිලිවම කියලා තියෙනවා මේ ගුරු උපදේශක සේවාවේ ඌනතාවෙන් ගැන. ඇත්ත වශයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද ඔබතුමත් සමග ඒ ගැන සාකච්ඡා කරන හැබැයි මම මේ සභාගර්භෙත් මේක මතු කරන්නේ ගරු අමාත්‍යතුමනි, මේක අවස්ථා ගණනාවකදී අපි මේක ගැන කතා කරලා තිබෙනවා. දැන් ගුරු උපදේශක සේවාව ස්ථාපනය කරලා තිබෙනවා. ඔබතුමා දන්නවද අනුමත කාර්ය මණ්ඩල 4471 2300 ඉන්නේ. මොකද්ද අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යන කල? බොහෝ දෙනෙක් ගුරු උපදේශකවරු වෙන්න කැමති නැහැ. වැටුප් ඌනතාවේ නිසා, වැටුප් විෂමතාවේ නිසා. දැන් අවස්ථා ගණනාවකදී විශේෂයෙන්ම දැන් ගැලපුම් දීමනාව දීලා තියෙන එක తాවකාලික පිළියමක් නේ. මේ ගුරු උපදේශකවරුන්ට ඒ අභිමාණයෙන් තමන්ගේ රාජකාරී කටයුතු කිරීමේ අවස්ථාව ලබා දෙන්නට ඕන. ඒ වගේම ගමන් වියදම් දීමනාව ලබා දෙන්නට ඕන. ඒ මොනවාක්වත් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඔබතුමා දන්නවද ගුරු උපදේශක සේවාවට අද කවුරුත් ප්‍රවේශ වෙන්න කැමති නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මේ ගුරු උපදේශක සේවාව ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න. දැන් මම මගේ 272 ප්‍රශ්නෙට යොමු වෙන්නම්. එතකොට ඔබතුමාට ඔක්කොටම එකපාරටම උත්තර දෙන්න පුළුවන්. ගරු කථානායකතුමනි, මෙරට අධ්‍යාපනයේ ප්‍රධානතම කඩයිම් විභාගය උසස් පෙළ විභාගය. දරුවන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්නේ බොහෝ අපේක්ෂාවන් සහිතවයි. ඇත්ත වශයෙන්ම දැන් ප්‍රතිඵලත් නිකුත් වෙලා තිබෙනවා. ඒ ප්‍රතිඵල වලින් සමත් වුණු සියලුම සිසු දූ දරුවන්ට, දැරියන්ට අපේ සුභාශිංසනය සහ සුභපැතුම් එකතු කරනවා. මෙවර 2023 වසරේ පැවැත්වීමට නියමිත වෙති උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට බොහෝ අසාධාරණකම් වලට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා. මෙවර උසස් පෙළ විභාගය සඳහා පළමුවර පෙනී සිටින්නේ 2020 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දූ දරුවන්. මෙම දරුවන්ට උසස් පෙළ සඳහා පාසල් ආරම්භ කෙරුණේද ප්‍රමාදව. එමෙන්ම රට තුළ පැවති ආර්ථික අර්බුදය තුළින්ද දැඩි ලෙස පීඩාවට පත් වූයේ මෙම දරුවනේ. ඉන්ධන අර්බුදය නිසා ඇතැම් කාලවලදී පාසල් වසා තිබුණා. මේ නිසාද සිදුවුණේ ඔවුන්ගේ අධ්‍යයන කාල සීමාව අඩුවීම. ඉහළ උද්ධමනයත් සමඟ ආර්ථික අර්බුදයත් සමඟ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පාසල් පොත්පත් උපකරණ මිලදී ගැනීමේදී මේ දරුවන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉන්ධන අර්බුදය වගේම විදුලි අර්බුදයත් මේ අධ්‍යාපන ක්‍රියාවලියට හරස් වුණා. එසේ තිබියදී අධ්‍යාපන බලධාරීන් විසින් සිය පහසුව තකා උසස් පෙළ විභාගය නියමිත කාලයට පෙර පැවැත්වීමට තීරණය කිරීම තුළින් දරුවන් බොහෝ දෙනා දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා. එබැවින් දරුවන් පිළිබඳව සානුකම්පිතව සිතා බලා රජයේ මෙම දරුවන්ගේ අධ්‍යාපන අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතු වෙනවා. එනිසා මේක ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් හැටියට මම ගරු අධ්‍යාපන ඇමතිතුමාට මේ කරුණු කාරණා මේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරනවා. මේ වසරේ අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලවකවානුව කුමක්ද? අපිට ආරංචි නොවැම්බර් 27 දිනේ තීන්දුව කළා තිබෙනවයි කියලා. ඒක හරිද? උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත පාසල් අයදුම්කරුවන් සහ පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද? 2024 මාර්තු මාස පැවැත්වීමට නියමිත තිබූ මෙවර උසස් පෙළ විභාගයේ ඉදිරියට ගැනීමට රජය තීරණය කළේ මන්ද? ඔබතුමා දන්නවා ජාතික අධ්‍යාපන ආයතනය විෂය නිර්දේශය නිර්මාණය කළ තින්නේ වසර දෙකහමාරක් තුළ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන්න. හැබැයි නැ ඔබතුමාගේ අවස්ථාව ඔබතුමා උත්තර දෙන්න. හැබැයි මාර්තු 2024 අවසන් වෙන්නට ඕන ඒ විෂය නිර්දේශය ඒක සම්පූර්ණ කරන්න නැතුව සම්පූර්ණයෙන් ආවරණය කරන්න නැතුව නොවැම්බර් 27 වෙනිදා උසස් පෙළ විභාගයේ තියන්න තීන්දුව කළා තියෙනවා. එහෙම කොහොමද කරන්නේ? ඒක සාධාරණද? මම අහන්න කැමතියි. ඒ නිසා මේ විභාගයේ ඉදිරියට ගැනීමට රජය තීරණය කළේ මන්ද? ඒ නිසා ආර්ථික අර්බුදය තුලින් පීඩාවට පත්වුවත් කෙසේ හෝ ධෛර්යයෙන් සිය අධ්‍යාපන කටයුතු සිදු කළ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු නොවන්නේද? දැන් ඔබතුමාම හොඳින් දන්නවා හරිනම් වාර විභාග 6ක් සම්පූර්ණ වෙන්නට ඕන. මේ විෂය නිර්දේශය සම්පූර්ණ කරන්න. නමුත් 4යි සම්පූර්ණ කළ දෙන්නේ වාර විභාග. එතකොට 6ක් කරන්න ඕන වෙලාවේ 4ක් කරලා 2ක් පැත්තක තියලා උසස් පෙළ විභාගයට දරුවන්ට මූණ දෙන්නේ කියන නොවැම්බර් 27. ඒක හරිද? ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදනය කර ඇති උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා කොපමණ කාලයක් හිමි විය යුතුද? මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවන්ගේ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට හිමි වූ කාලය කොපමණද? මේ වන විට පාසල්වල උසස් පෙළ විෂය නිර්දේශයන් ආවරණය කර තිබේද? නොයසේනම් ඉතිරි මාස කිහිපය තුලදී විෂය නිර්දේශයේ ආවරණය වන්නේද? එසේ නොමැතිව උසස් පෙළ සඳහා දරුවන්ට පෙනී සිටීමට සිදුවීම තුලින් ඔවුන්ට සිදුවන්නේ දැඩි අසාධාරණයක් නොවේ. මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් කොපමණ වාර විභාග ගණනක් පවත්වා තිබේද? තවත් කොපමණ වාර විභාග සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතව ඇද්ද? උසස් පෙළ විභාගයේ පැවැත්වීමට ප්‍රථමයෙන් එම වාර විභාගයන්ද පවත්වා අවසන් කිරීමට රජය සැලසුම් කර තිබේද? නොයසේනම් නිසි පරිදි වාර විභාග පවා නොපැවැත්වූ වටපිටාවක දරුවන් සිය ජීවිතයේ කඩේම විභාගයක් ලෙස සැලකෙන උසස් පෙළ විභාගයේ සඳහා හොඳින් සූදානම් වී ඇද්දයි සිතන්නේ කෙසේද? ඇත්තටම ගරු අමාත්‍යතුමනි, දූ දරුවන්ගේ සරසවි සිහිනය, උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල සිහිනය මේ බොඳ කරන පියවරක් මේ අරගෙන තිබේ. අපේ සිසු දූ දරුවන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට අපි මේක දකිනවා. ඒ නිසා ඔබතුමා මේ ගැන තවදුරටත් හිතලා බලලා සිසුන්ගේ පැත්තෙන් යහපත් තීන්දුවක් ගන්න කියලා ඉල්ලීමක් කරනවා. දෙවනවර හෝ තෙවනවර අපේක්ෂකින්ට මෙම වසරේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අධ්‍යයන කටයුතු කිරීමට ලැබෙන කාලය ප්‍රමාණවත්ද? දැන් මම ඔබතුමාට හැන්සාඩ් ගත කරන්නම් සභාගත කරන්නම් මෑත කාලේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග සාධාරණ කාලවකවානුවක් ඒ ශිෂ්‍යන්ට ලැබිලා තියෙන ඔය සෙකන්ඩ් ෂයි එක තර්ඩ් ෂයි එක කරන අය මම මේක හැන්සාඩ් ගත කරන්නම් සභාගත කරන්නම් ප්‍රතිඵල පැමිණීමෙන් පසු විභාගයට ඇති කාලය 2010 දින 244, 2011 දින 224, 2012 187, 2013 228, 2014 220, 2015 211, 2016 210, 2017 211, 2019 289, 2020 279, 2021 147. එතන ගරු අමාත්‍යතුමනි, මෙදා පාර ඔබතුමන්ලා දීලා තියෙන දින 80යි. දින 80න් කොහොමද සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි දූ දරුවන්. ඒ වගේම ස්ට්‍රීම් එක වෙනස් කරන්නට තීන්දුවගත්තු දූ දරුවන් කොහොමද දින 80කින් නැවත සෙකන්ඩ් ෂයි එක තර්ඩ් ෂයි එක කරන්නේ. මම මේ වார்த்தාව හැන්සාත් ගත කරනවා සභාගත කරනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමති දරුවන් බොහෝ පිරිසක් දැඩි පීඩනයට ලක්වෙන බව ඔබ නොදන්නේද? ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව නැවතත් උසස් පෙළ විභාගයට සූදානම් වීම සඳහා අවම වශයෙන් දින 150ක කාලයක් හෝ ලබා දිය නොහැක්කේ. එසේනම් ඊට හේතු කවරේද? මම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා විදුහපති ශ්‍රේණිධාරීන්ගේ සංගමය ග්‍රේඩඩ් ප්‍රින්සිපල්ස් ඇසෝසියේෂන් එකක් බොහොම පැහැදිලිව ජාතික විභාග පැවැත්වීමේ දිනවකවාන වල යෝග්‍යතාවය පිළිබඳව ප්‍රකාශයක් කියලා තිබෙනවා. මම ඒක හැන්සාත්ගත කරනවා සභාගත කරනවා ඔබතුමාගේ දැනගැනීම පිණිස. ඒ නිසා මම බොහොම කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම හිතනවා ඔබතුමා සවන් දෙන ඇමතිවරයෙක්ින්ද සවන් දෙන නිසා තමයි අපි ඔබතුමා ළඟට ප්‍රශ්නක් ගේන්නේ. මේ ප්‍රශ්නයටත් ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ වාර විභාග හරියට පවත්වන්න නැතුව විෂය නිර්දේශය හරියට ආවරණය කරන්න නැතුව ඒ වගේම මේ දූ දරුවන්ගේ ඇත්තටම ඒ අයට මානසිකව මේක බලපාන බරපතල දැවැන්ත මානසික පීඩනයකට මේ දූ දරුවන් ලක් වෙලා තිබෙන මොහොතක මං ඉල්ලීමක් කරනවා සාධාරණත්වය ඉෂ්ට කරන අනිතක ඇයි මේ ප්‍රතිඵල නිකුත් කරන්න පරක්කුනේ? දරුවන්ගේ වරදක්ද? දරුවන්ගේ වරද නෙමෙයි, අධ්‍යාපන අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවය. හරියට මාකින් ප්‍රොසෙස් එක ක්‍රියාත්මක නොවුණු නිසා. ඒ නිසා දැන් ඔබතුමා උත්තර දෙන්න, කලබල වෙන්න එපා. නෑ තරහ ගන්න එපා, කලබල වෙන්න එපා. හරි තරහ ගන්න එපා. මේ නෑ
ඒක ෆුඩ් එකේ
මම හරි ඒ මාක් කරපු කට්ටියගේ ගෙවීම් ප්‍රශ්නේ විසඳන්නේ උසස් පෙළ දූ දරුවන්ද? නෑ උසස් පෙළ දූ දරුවන් නෙමෙයි මාකින් වලට ගෙවන්නේ. නෑ මට අවස්ථාව දෙන්න. උසස් පෙළ දූ දරුවන් නෙමෙයි මාකින් වලට ගෙවන්නේ උසස් පෙළ දූ දරුවන්ගේ දෙමව්පියෝ නෙමෙයි. මාකින් වලට ගෙවන්නේ අධ්‍යාපන අමාත්‍යංශය. ඉතින් මේ මාකින් කිරීමේ ප්‍රමාදෝෂය ඇති වුණු මොහොතක දූ දරුවන් මොනවාටද වන්දි
ගෙවන්නේ?
ඒගෙන්නේ පලිගන්නේ. ඒක වැරදි. ඒ නිසා මේකට උත්තර දෙන්න අවසාන වශයෙන් ගරු කථානායකතුමනි මට මෙන්න මේ කාරණාව කියන්න සිද්ධ වෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකෙක් මම. එතකොට ජනාධිපතිවරණයේදී මේ කාඩිනල්තුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද දෙන්නේ කිව්වයි කියන කාරණාව කිව්වා. මම කියනවා එහෙම දෙයක් සිදු වුණා නම් අති උතුම් වූ කාඩිනල්තුමා පමණක් නෙවෙයි කතෝලික ප්‍රජාව, මේ රටේ ජනතාව, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තිබුණා. ඒ ගැටලුවට අපි අසමත් වුණා. ගෝඨාභය සමත් වුණයි කියන විශ්වාසය මත ඒ පත්කිරීම කරේ. හැබැයි ලැජ්ජයි ගරු කථානායකතුමනි, මේ පිටරට ඉන්වෙස්ටිගේෂන් එකකින්, මේ පිටරට මාධ්‍යයකින් අපේ රටේ බලධාරීන්ට කියන්න ඕනද? පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හොයන්ද? පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් හොයන්ද? මේකට මේ පිටරටින් අපිට උපදෙස් ඕනද? මේ රටේ පාලකයන්ට හිතක් පපුවක් නැද්ද? සත්‍ය හොයන්ද? ඇත්ත කතා කරන්න. මං කියනවා කමක් නැහැ කාඩිනල්තුමා මට විරුද්ධව ඡන්ද දෙන්නේ කිව්වට. ඒ එහෙම කිව්වනම් ඒ කිව්වේ හිතේ තිබුණු වේදනාවට. කතෝලික ප්‍රජාවගේ අදටත් ඒ වේදනාව තියෙනවා.
හරි.
හැමදාම නෑ නෑ නෑ. මේ එහෙම නතර කරන්න බෑ.
එහෙම
නතර කරන්න බෑ. නෑ අවස්ථාව දෙන්න. නෑ අවස්ථාව දෙන්න. අවස්ථාව දෙන්න. මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහමොළකරුවන් මම කියනවා මේ රටේ පරීක්ෂණය කරා විසඳන්න බෑ. මේකට ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ටිගේෂන් එකක් අවශ්‍යයි. මේකට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි. මම කියනවා කාඩිනල්තුමාට අපහාස කරන්න එපයි කියලා. ඒ හිස් එමිනන්ස් කාඩිනල්ට අපහාස කරන්න එපා. කතෝලික ප්‍රජාවට අපහාස කරන්න එපා. කතෝලික ඒ ආගමික නායකින්ට අපහාස කරන්න එපා. ඒ අයගේ හදවතේ තියෙන වේදනාව මේගොල්ලන්ට වේදනාව තිබුණේ බලයට එන්න. මේගොල්ලෝ පාවිච්චි කරා පාස්කු ප්‍රහාරය ගැන කිමුල් කඳුළු හැලුවා. මේ හැමදෙනාම ඔබතුමාත් ඇතුළුව වේදිකාවක් පාසා පාස්කු ප්‍රහාරය ගැන ඔබතුමා කතා කරන්නේ නැද්ද? මේගොල්ලෝ කතා කරන්නේ නැද්ද? ඡන්ද ගත්තේ නැද්ද? ඒ නිසා මම කියන්න කැමතියි මේ කාදිනල්තුමාටත් කතෝලික ප්‍රජාවටත් කතෝලික අගරද ගුරුතුමන්ලටත් අපහාස කරන්න එපා. වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ ජාත්‍යන්තර පරීක්ෂණය ක්‍රියාත්මක කරන්න මේ රජයට කොන්දක් තියෙනවද නැද්ද කියන එක මම අහන්න කැමතියි.
එමෙතුමා උත්තර දෙන්න. එමෙතුමා උත්තර දෙන්න. එමෙතුමා උත්තර දෙන්නේ නැද්ද?
එතුමාගේ අවසරයේ මත මම මේ කාරණේ කියන්නේ ගරු විපක්ෂ නායකතුමා මතු කරපු අර උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නයට අදාළව ඒ ප්‍රශ්නේ ඊට සංවේදී ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි අපි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඒ දිහා සංවේදීව බැලිය යුතුයි කියලයි මගේ අදහස. විපක්ෂ නායකතුමා කිව්වා වගේ මේ දරුවන්ට සැලකිය යුතු අසාධාරණයක් වුණා. හැබැයි මම කියන්නේ නෑ මේ අසාධාරණය එක පැත්තකින් ස්වභාව ධර්මයෙන් ආපු ප්‍රශ්න තිබුණා, කොවිඩ් වගේ දේවල් තිබුණා, රටේ ආර්ථික අර්බුදයේ විසින් ඇති කරන ලද ප්‍රශ්න තිබුණා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ වැටුපට උපයන විට බද්දා කය කිරීම මගින් ඔවුන්ට ඇති වෙලා තියෙන අසීරුතාවය පිළිබඳ ප්‍රශ්නෙත් එක්ක ආරම්භ කරපු වැඩ වර්ජනය තිබුණා. මේවා විසින් උත්තර පත්‍ර බැලීම ප්‍රමාද වුණා. ඒ සියල්ල අදාළයි මේ අද ඇති වෙලා තියෙන තත්ත්වෙට. ඒ මේ තත්ත්වයේ විසින් අද බැටකන්න වෙලා තියෙන්නේ මේ දරුවන්ට. මගේ තියෙන පැමිණිල්ල ඒකයි. ඔබතුමා දන්නවා 2020 විභාගයේ පව 2020 පවත්වන්න තිබිච්ච විභාගය අපොස සාමාන්‍ය පෙළ 2021 මාර්තු මාසේ එක තමයි පැවැත්වුවේ. එතන තියෙනවා විශාල ප්‍රමාදයක්. එසේම ඒගොල්ලෝ උසස් පෙළ පන්තියට එනකොට 13 වෙනි ශ්‍රේණියේ හිටපු ළමයි 2021 සිසුන් උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුතු තිබුණා. ඒ නමුත් ඒ විභාගය 2022 පෙබරවාරි 7 සිට මාර්තු 5 දක්වා කල් ගියා. ඒ කල් යාමට විවිධ හේතු බලපෑවා. මේ තමයි මෑත කාලීන ඉතිහාසයේ වඩාම දුෂ්කර තත්වයක් යටතේ මේ පරීක්ෂණ වලට මුහුණ දෙන්න වෙච්ච දරුවෝ. ඒ වගේම ගරු කතානායකතුමනි, ඒ අධ්‍යයන කාලයේ අවුරුදු 2 සම්පූර්ණ වෙන්නේ 2024 මාර්තු වල. නමුත් දැන් උසස් පෙළ විභාගය පවත්වන්න යනවා 2023 නොවැම්බර් 27 මාර්තු. දැන් සාමාන්‍යයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ මේ සිලබස් කවර් කරන්න ගරු ඇමතුමනි අවුරුදු 2.5 කාලයක් වෙන් කරලා තියෙනවා. නමුත් මෙතන අවුරුදු 2.5 කාලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි දරුවන් අතිමහත් පීඩනයකට පත් වෙලා තියෙන්නේ. අනිත් එක තමයි ඒ වසර 2.5 කාලයක් සඳහා හදපු විෂය නිර්දේශය මේ දරුවන් හා ගුරුවරුන් වසරකුත් මාස 10ක් වැනි කෙටි කාලය ඇතුළත ඉවර කරන්න ඕන. ඒක අභියෝගයක්. ඒක ගුරුවරුන්ගේ පැත්තෙන් බැලුවත් අභියෝගයක්. අනිත් එක තමයි මෙතන කිහිවිච්ච කරුණු වලට අමතරව විදුලිය කප්පාදු වීම නිසා මේ දරුවෝ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලැබීමේදී අසීරුතාවයට පත් වුණා. ඉන්ධන අර්බුදයත් එක්ක රටේ ඇතිවෙච්ච තත්ත්වයෙන් බැටකෑවා. ඒ වගේම 2023 පළවෙනි වරට මුහුණ දුන්නු සිසුන්ගේ පළමු අධ්‍යයන වර්ෂයෙන් සැලකිය යුතු කාලයක් අඩු වුණා. ආර්ථික අර්බුදයේ බලපෑමට ලක් වුණා. පාසල් උපකරණ මිල වැඩි වුණා. කඩදාසි හිඟයත් එක්ක සමහර පාසල් උපකරණ පොත්පත් හොයාගන්න නැති වුණා. උපකාරක පන්ති ගාස්තු ඉහළ ගියා. ප්‍රවාහන ගාස්තු ඉහළ ගියා. මේ හැම එකටම මේ පහළ පන්තියේ දරුවන්, මැද පන්තියේ දරුවන් ඉතා බරපතල ලෙස මුහුණ දුන්නා. ඒ නිසා ගරු අධ්‍යාපන ඇමතුමනි, මම මේකේ මතු කරන කාර්යය මේකයි. මේ හැම එකෙම විශාල බලපෑමක් වෙච්ච මේ දරුවෝ විභාග දෙපාර්තමේන්තුවත් පිළිගන්න නිසා තමයි 80%ක අනිවාර්ය පැමිණීම 40% බවට අඩු කළේ. ඒ කියන්නේ විභාග දෙපාර්තමේන්තුව දන්නවා පරණ ප්‍රමාණය බලාපොරොත්තු වෙන්න බෑ මේ තිබිච්ච ක්‍රයිසිස් වාතාවරණය ඇතුලේ කියලා. ඉතින් ඒ නිසා ඒක පිළිගන්න නිසා 2022 උසස් පෙළ ප්‍රතිඵල ලබා දීමත් ප්‍රමාද වෙච්ච හින්දා දැන් සැප්තැම්බර් ප්‍රතිඵල ආවම නොවැම්බර් මාස 3කින් රිපීට් එකකට යන්න බැරි හින්දා දැන් අපි දන්නවා සමහර දරුවෝ දක්ෂ දරුවෝ පාස් වෙයි කියලා බලාගෙන ඉන්නවා. එක දිස්ත්‍රික්කකින් 50 තොරරකට 51 වෙනියා දක්ෂ දරුවෙක්. ඒ දරුවට දැන් මාස 3න් තමන්ගේ අඩුපාඩුව නිවැරදි කරගන්න පුළුවන් වෙයිද? ඒ විශ්වකර්ම ක්‍රියාව කරන්න ඒ දරුවන්ට හැකියාවක් තියෙයිද? ඒ නිසා අනිත් එක ගරු අධ්‍යාපන ඇමතුමනි, ඔබතුමා මේ ගැන සංවේදී. අපි දන්නවා අද මේ රටේ තරුණ පරම්පරාව ඉලක්ක කරගත්තු රැඩිකලයිසේෂන් මූවමන්ට් එකක් තියෙනවා. මේ සමාජයම ගැන වෛරය වපුරන, මේ සමාජයේ හරපද්ධතිය ගැන වෛරය වපුරන, වටිනාකම් වලට ගහන, සමාජයේ පිළිගත් සමස්තයන් තූතූකඩ හෙලා දකින, එහෙම මේ ඉතා භයානක රැඩිකලයිසේෂන් එකක් මේ සමාජයේ වෙනවා. අම්මා තාත්තව නොසලකන, සමාජයටම වෛර කරන, එහෙම රැඩිකලයිසේෂන් එකක්, රැඩිකල් කරණයක් මේ රටේ වෙනවා. ඒ දරුවෝ ඉලක්ක කරගෙන ඒ රැඩිකල් කරණයට ලක් වෙන දරුවෝ තමයි සමහරලාට මද්දවිය වලට පවා අවතීර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දරුවන්ගේ මේ අවශ්‍යතාවය ගැන සංවේදීව නොබැලුවොත්, ඔවුන්ට පෙනුනොත් මේ 225 අපේ ප්‍රශ්න ගැන තැකීමක් කළේ නැහැ කියලා, ඒක ඉතාම බරපතලයි. මම ඔබට තුමාට පොඩි යෝජනාවක් මන් දන්නේ මේක ප්‍රසස්ත යෝජනාවක්ද කියලා යෝජනාවක් කරන්නම් දැන් අපි ශිෂ්‍යත්ව විභාගයටත් කාලය වෙන් කළා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයටත් කාලය වෙන් කළා තියෙනවා. අපිට බැරිද මන් දන්නේ නැහැ සුදුසු නම් අපිට බැරිද දෙසැම්බර් වලට හෝ ජනවාරි මුලට වගේ මේ විභාග තුනම ගේන්න එකවර පවත්වන්න අර නිවාඩුව නැති කරලා අර ශිෂ්‍යත්වට සහ සාමාන්‍ය පෙළට තියෙන නිවාඩුව නැති කරලා ඒ විභාග තුනම ඒකෙදි මං හිතන්නේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් අපිට තියෙන පාසල් වල ගොඩනැගිලි ප්‍රමාණය ප්‍රමාණවත් එතකොට මේ තුනම එකට තිබ්බම ශිෂ්‍යත්වට යන්නේ දවසයි දෙකයි සාමාන්‍ය පෙළත් උසස් පෙළත් අවුරුද්ද අන්තිම ජනවාරි මුල් හරි භාගය දක්වා මම දන්නවා ඒ දරුවන්ට දැන් අර නැති වෙච්ච කාලේ මුළුමනින්ම දෙන්න බෑ හැබැයි අපි අපිට කරන්න පුළුවන් උපරිමය කර යුතුයි කියලා මම කියන්නේ ඒ සඳහා කාරුණිකව මේ යෝජනාව ගැන සලකා බලන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා
ඔය මුතුම උත්තර දෙන්න ජෝන් සෙනවිරත්
ගතනාතුමනි සබරගම විශ්වවිද්‍යාලය අද මේ සබරගම විශ්වවිද්‍යාලයේ තාවක බරපතල ප්‍රශ්නයක් පැනගිලා තියෙනවා මේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෛද්‍ය පීඨය ආරම්භ කළේ මීට අවුරුදු 5කට පෙර එතකොට මේ සඳහා බඳවා ගත ශිෂ්‍යයන් 2017 උසස් පෙළ සමස් ශිෂ්‍යයන් අද මේ වෙනකොට දැන් ඒ දරුව අවසාන වසරට ප්‍රවේශ වෙලා ඉන්නේ චතුර් මාසේ 11 වෙනිදා වෙනකොට ඒ කියන්නේ ලබන සතියේ වෙදී දරුවන්ගේ අවසන් වසරේ වැඩ කටයුතු ආරම්භ කළ යුතු තියෙනවා ලබන සතියේදී මෙතනදී අර්බුද කීපයක් මතුවලා තියෙනවා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ 3 සහ 4 වෙනි වසරවල අධ්‍යාපන කටයුතු වලදී තාම වැඩගත් සමාන්තර සායනික විෂයන් එම විෂයන් ඉගෙනීමට අදාළ අවශ්‍ය විද්‍යාගාර පහසුකම් දේශන ශාලාදී සෑම දෙයක්ම අඩංගු සබරගමු වෛද්‍ය පීඨයේ සමාන්තර සායනික ගොඩනැගිලි සංකීර්ණය 2020 ඉදිකිරීම ආරම්භ කළත් මෙතෙක් එහි වැඩ කටයුතු අවසන් කර නැහැ ඒ නිසා සමාන්තර සායනික ගොඩනැගිල්ලක් නොමැතිවීම දරුවෝ සහ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ මූණ දෙන බරපතල ගැටලුවක් වෙලා තියෙනවා අනෙක් බරපතලම කාරණාව සාමාන්‍යයෙන් අවසන් වසර වෛද්‍ය පීඨ අධ්‍යයන කටයුතු සිදු කරන්නේ ඒකක පහකින් සමන්විත මහාචාර්ය ඒකකයේ තුල ඒ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් පිළිගත් World Federation of Medical Education Accreditation Guidelines අනුව ප්‍රමිතිගත වෛද්‍ය ආයතනය සම්බන්ධයෙන් පැවතිය යුතු අනිවාර්යම අංගයක් ඒ සමාන්තර සායනික ගොඩනැගිල්ල තවමත් විරිත කරගන්න නොහැකි වෙලා තියෙන නිසා මේ මහාචාර්ය ඒකකයක් මෙතෙක් ස්ථාපනය වෙලා නැහැ මේ ඉතාම ගැටලුකාරී තත්ත්වයක් මේ නිසා ඒ නිසා මම මේ දූදරුව වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් මෙන්න මේ කාරණා දෙක හැකි ඉක්මනින් අපිට ක්‍රියාකරණය කරලා දෙන්න ඒක කඩිනමින් අවශ්‍ය මුදල් ලබා දීලා සමාන්තර සායනික ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරලා මහාචාර්ය ඒකකයේ ස්ථාපනය කරලා දෙන්න අපේ වෛද්‍ය පීඨයට දෙක ඒ සිදුවන තෙක් දරුවන්ට ප්‍රමිතිගත අවසන් වසර අධ්‍යාපනයක් අපි දෙන්න ඕනේ ඒක රජයේ වගකීම නැත්නම් අභියෝගයට ලක් වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ ඇති වැදගත්කම ඒ නිසා ප්‍රමිතිගත අවසන් වසර අධ්‍යාපනය ලබා දීම සඳහා මහාචාර්ය ඒකක අධ්‍යාපනයට වෙනත් ප්‍රමිතිගත විකල්ප ක්‍රමයක් භාවිතා කරන්න අවශ්‍ය පහසුකම් සලස්වා දෙන කියන කරුණු දෙක මම දේවස්ථානයේ ගෞරව ඇමතුමාට ඉදිරිපත්
කරනවා.
ගරු කථානායකතුමනි, ඔබතුමා ගියවර සැසිවාරයේ ඔබතුමාගේ අභිමතය පරිදි මේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඉදිරිපත් කරපු ඒ වසන්තයාපා බණ්ඩාර මන්ත්‍රීතුමත් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමත් අත වශයෙන් එතුමන්ලා දෙපළටම ලොකු දුක් ගෙනවිල්ලක් තිබුණා දෙවෙනි ප්‍රශ්න අහන අවස්ථාව ලබා නොදීම ගැන. ඒ වගේම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ඇමතිවරයාත් ප්‍රශ්නයට උත්තර නොදී දෙවෙනි ප්‍රශ්නයත් අහන්න තිබෙන මොහොතක ඇමතිවරයා නැගිටලා ගියා යන්න. ඒතර ඔබතුමාගේ අභිමතය පරිදි දෙවෙනි වතාවට ප්‍රශ්නේ අහන්න තියෙන අවස්ථාව වසන්තයාපා බණ්ඩාර මැතිතුමාටත් නවින් බණ්ඩාර මැතිතුමාටත් අහිමි කරලා ඒ අයට එදින පාර්ලිමේන්තුව තහනම් කරා. මම ඔබතුමාගෙන් අහන්න කැමති අර ප්‍රශ්නෙට උත්තර නොදී මෙතනින් නැගිට ගිය ඇමතිවරියට මොකද්ද ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය? මම කියන අර වසන්තයාපා බණ්ඩාර මන්ත්‍රීතුමාටයි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාටයි ගත්ත පියවර වැරදි. ඒක වැරදි පියවරක් ගත්තේ. ඒ කෙසේ වෙතත් ඒගොල්ලන්ට පාර්ලිමේන්තුව තහනම් කරලා උත්තර නොදී ඇවිදගෙන ගිය ඇමතිවරයෙට මොනවත් නැහැ. මෙහෙම කොහොමද දෙයාකාරයේ සැලකිල්ල ගරු කතානායකතුමනි?
ගරු ඇමතිතුමා උත්තර දෙන්න. ඔව් ඩලසලා පෙරමැතිතුමා.
ප්‍රේමදාස විපක්ෂ නායකතුමා, දැන් වසන්ත යාබා බණ්ඩාර මන්ත්‍රීතුමා සහ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් මතු කරපු ප්‍රශ්නට අදාළවමයි ඔබතුමා මුලස්සනේ තීන්දුවක් දීලා තියෙනවා. මුලස්සනේට ගරුකරණ එක අපේ වගකීම, එක වෙනම කාරණාවක් ගරුකත් මේ කතා නායකතුමනි. නමුත් ඒ සිද්ධියට අදාළවම මුලස්සනට දැඩිව අපහාස එල්ලුණා ආණ්ඩුපක්ෂණු ගරු අගමැතිතුමාගේ ඉඳලම. එතකොට පළවෙනි කාරණේ එකම සිද්ධියකට අදාළව දෙවිධයකට සලකලා තියෙනවා. සහ එතුමා නවක මන්ත්‍රීවරයෙක්, මනාප ඡන්ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අරගෙන ආපු වෘත්තියේ නීතිඥයෙක්. ඔහු නීතිය පිළිබඳ හොඳ දැනීමක් තියෙන කෙනෙක්. ආවේගශීලී වෙන්නට ඇති. ඒ අමතිවරිය උත්තර නොදී පලා යෑමේ සිද්ධියත් එක්ක නවක මන්ත්‍රීවරයෙක් විදිහට ඔහුට මේක කියව ගන්න බෑ, තේරුම් ගන්න බෑ. ඒක මම හිතනවා ඔබතුමා තේරුම් ගනී කියලා. ඒතර පළවෙනි වතාවට අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අපි දකිනවා ප්‍රශ්න වලට උත්තර නොදී ඉන්න අවස්ථාවල් දැකලා තියෙනවා. හැබැයි උත්තර නොදී පලා යන අවස්ථාවක් දැක්කේ මගේ පාර්ලිමේන්තු ජීවිතේ පළවෙනි වතාවට. ඒ නිසා මම මුලසුන විදියට ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. යම් තීන්දුවක් මුලසුන ගන්නව නම් පළවෙනි කාරණේක සාධාරණ වෙන්න ඕනේ. ඒක ආණ්ඩුවට හෝ විපක්ෂයට කියලා බෙදිච්ච තීන්දුවක් වෙන්න බෑ. ඒතර මෙතන මේ බෙදීම අපි දකිනවා. සහ දෙවෙනි කාරණේ නවක මන්ත්‍රීවරයෙක් විදියට එතුමාගේ අයිතිය, දෙවෙනි අතුරු ප්‍රශ්නය මතු කිරීම එතුමාගේ අයිතිය. එතුමා ඒ අයිතිය පාවිච්චි කරන්න උත්සාහ ගන්නකොට තමයි ඒක මගරලා යන්නේ. ඒ නිසා ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉතාම කාරුණිකව ඔවුන්ගේ ඔවුන්ට චන්දිපු ජනතාවට ගෞරවය ඇතිව ඒ දිහා බලන්න කියලා.
සරත් වීරසේකර මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, ගරු විමල් වීරවංශ මැතිතුමා ඉතාම පැහැදිලිව කිව්වා, මේ කරුණු ඉතාම පැහැදිලිව සම්පාදනය කළා කිව්වා. ඇයි මේ උසස් පෙළ විභාගයේ කල් දෙම යුත්තේ කියලා ඉතාම හොඳින් ලස්සනට සම්පාදනය කළා කිව්වා. අද දැන් මේ සියලුම දරුවෝ ලක්ෂ 3කට ආසන්න උසස් පෙළට ඉඳගන්න දරුවෝ සිලඳනා බලන් ඉන්නවා පාර්ලිමේන්තුවේදී මේ මන්ත්‍රීවරුන් විසින් මේක කථානායකට කියලා සාධාරණ විසඳුමක් දෙයි කියලා. කියන්නේ ඔවුන්ගේ මේක කඩයින් පිළිබඳ ප්‍රශ්නයක්, කඩයින් ප්‍රශ්නයක් ඔවුන්ගේ අනාගත ජීවිතය පිළිබඳ. ඒක තමයි මේ සියලුම කරුණු සලකලා බලලා මේ විභාගය තව මාස 4කින් 5කින් හෝ එන අවුරුද්දේ මාර්තු මාස දක්වා කල් දාන්න කියලා අපි ඊටාම බැගෑපත් විලා සිටින
ප්‍රමාණය. ඔව්. මොකද්ද බුද්ධික පතිනවන්තුමා?
අතනතුමා, මම විනාඩි එකහමාරින් ඉවර කරනවා. ඊටත් අඩුවෙන් පුළුවන් උනත්. ගරු කථානායකතුමා, මේ උසස් පෙළ දරුවෝ පළවෙනි වර, දෙවෙනි වර, තුන්වෙනි වර මාතරත් විශාල ප්‍රමාණයක් ආව සති අන්තිම ආමුණ ගහන මම හිතන්නේ 100කට වඩා ආවේ මේ සතියේ මේ මහජන දින දෙක කරනකොට සෙන්සුරා දිනේ මේ දරුවෝ. එතකොට මේ දරුවෝ ඉල්ලන්නේ අමතර කාලයක් නෙවෙයි කථානායකතුමා. ඒගොල්ලන්ට සහන කාලයක් නෙවෙයි, අමතර කාලයක් නෙවෙයි. මෙතෙක් උසස් පෙළ විභාගයේ අවුරුදු 10ක බැලුවොත් ප්‍රතිඵල දෙවනි වර තුන්වෙනි වරගේ ප්‍රතිඵල ආපු කාලය සහ ප්‍රතිඵල සමග ඊළඟ විභාගයේ පැවැත්වීම අතර කාලය පරතරයත් උසස් පෙළ පටන් ගැනීම, පළවෙනි වර දරුවන්ගේ පටන් ගැනීම සහ විභාගයේ තිබීම කියන ඒ රටාවේ සාධාරණ කාලය දෙන්න කියලා. දැන් රජය, මම සුසිල් ප්‍රේමජාන ඇමතිතුමාගෙන් මෙන්න මේ කාරණේ පැහැදිලිව දැනගන්න කැමතියි. අර විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ ඩලසලා පෙරමැතිතුමා මීට කලින් අවස්ථාවකදී කියපු විදිහට රජය බලාපොරොත්තු වෙනවද සාමාන්‍ය පෙළ ආපෞසරයක් දෙසැම්බර් මාසෙට ගේන්නත්, උසස් පෙළ ආපෞසරයක් අගෝස්තු මාසෙට ගේන්නත් අනාගතයේදී. එහෙම ගේන්න බලාපොරොත්තු වෙනව නම් ඇමතිතුමා විභාගයේ පැවැත්වීම, ප්‍රශ්න පත්‍ර එකතු කිරීම, පිළිතුරු පත්‍ර එකතු කිරීම, ඊට පස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව, ප්‍රතිඵල නිකුත් කිරීම, විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම, මෙන්න මේ කියන ක්‍රමික රාමුවට කාල රාමුවක් හදාගන්න රයිට්. ලබන අවුරුද්දේ, මේ අවුරුද්දේ අපි මේක තියනවා ජනවාරි, ඊළඟට ඒක අපි දින 30කින් මෙහාට ගේනවා. එහෙම ගෙනල්ලා අවුරුදු දෙකකින් හරි තුනකින් හරි ආපස්සට යනවා. නැත්තම් අරගෙන ආපු දෙවෙනි විකල්ප යෝජනාව උසස් පෙළත් සාමාන්‍ය පෙළත් දෙසැම්බර් මාසේ පැවැත්වීම. මේක අවුරුදු ගානකට කලිනුත් අපි උසස් පෙළ කරන කාලෙත් ඇවිල්ලා යට ගියපු යෝජනාව. ඉතින් ඒක ශිෂ්‍යත්වයට දෙන්නම ගේන්නේ. එහෙම නැත්නම් අර ඩලසලා පෙරමැතිතුමා කියපු එක විභාගයක් අතහැරලා ඩබල් බැච් ගන්න විදිහට විශ්වවිද්‍යාලට ක්‍රමවේද හදන්න. එතකොට ඒකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. එහෙම වුණොත් දැන් ඔබතුමා දන්නවා සෞඛ්‍ය පද්ධතිය දුවන්නේ පෙර සීමා වාසික වෛද්‍යවරුන්ගේ. එතකොට බැච් එකක් අවුරුද්දට සැරයක් රිපීට් බැච් එකයි ප්‍රොපර් බැච් එකයි කියලා දෙකක් දාන්න ඕනේ. එහෙම දැම්ම නැත්නම් අපේ සෞඛ්‍ය අංශයට සීමා වාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ ඌනතාවයක් ඇති වෙනවා. ඒ නිසා මේකෙදී මේ උසස් පෙළ විභාගයේ පැවැත්වීම සහ විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම කියන එක සෞඛ්‍ය ශේෂරත් බැඳිලා තියෙනවා ඒක පැත්තේ. ඉතින් මේ සියල්ල සලකලා මේ උසස් පෙළ දරුවෝ ඉල්ලන්නේ අර කාලයක් එක්ක ආපු මේ රටාව බිඳින්න එපා කියලා. ඒ නිසා දැන් මීට කලින් දවස් 200 ගණන් 300 ගණන් දීලා තියෙනවා. ඔබතුමා නොවැම්බර් කියන තැනින් සාධාරණ කාලයකට ගිහිල්ලා දැන් අද සමහරට ඔබතුමා හදාගෙන ඉල්ල තියෙන උත්තරේ නෑ නොවැම්බර්ම තියෙනවා කියන කොන්ක්‍රීට් උත්තරයක් නම් මම කියනවා එහෙම දැනකට යන්න එපා ගරු ඇමතුමා. සාධාරණ විදියට මේකට ශාස්ත්‍රානුකූල ක්‍රමවේදයක් හදන්න නැත්නම් ලබන අවුරුද්දෙත් මේ කාලෙට මේ ප්‍රශ්නම පැන නගිනවා. ඒ නිසා අද ඔබතුමා දෙන උත්තරය සහ සකස් කරන උත්තරේ ලබන අවුරුද්දේද මේ 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 වගේ කාලෙටත් මේ දෙයටම ඔබතුමාට නැගිටලා කියන්න උනත් කියන්න ඊළඟ අවුරුද්දේ ඊළඟට ඉන්න අධ්‍යාපන නැමැති කෙනෙකුට කියන්න මොකද ඊළඟ අවුරුද්ද වෙනකොට 20යි 25 වෙනකොට මැතිවරණ ඉවර වෙලා ඉතින් එහෙම පුළුවන් ශාස්ත්‍රානුකූල ක්‍රමවේදයක් හදාගන්න.
උදා විනාඩි 5ක් ගත්තා ඒ වැඩේ. ඔව් GLP ඩිස්මැතුමා.
ගරු කථානායකතුමනි අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය තුළ මන්ත්‍රීවරයෙකුට තියෙන ඉතාමත් වැදගත් අයිතියක් තමයි ඇමතිවරයෙකුගෙන් ප්‍රශ්නයක් ඇසීමට. මම හිතන්නේ පාර්ලිමේන්තුවට භාර වෙලා තිබෙන කර්තව්‍යයේ ඉතාමත් වැදගත් කොටස ඒකයි. ඒ කියන්නේ විධායකය නියෝජනය කරමින් ඇමතිවරුන් පාර්ලිමේන්තුවට එනවා. එතකොට උදෑසන අනිත් කටයුතු ආරම්භ වීමට පෙර මන්ත්‍රීවරුන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීමට. ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහනවා. ඇමතිතුමා හෝ ඇමතිතුමිය ඒකට පිළිතුරු සපයා දෙනවා. එතකොට මන්ත්‍රීවරයාට ස්ථාවර නියෝග අනුව තව අතුරු ප්‍රශ්න දෙකක් ඇසීමට අයිතිය තියෙනවා. ඇමතිවරු ඒ ප්‍රශ්නවලට උත්තර දීම උද්දච්ච ලෙස ප්‍රතික්ෂේප කරනවා. උත්තර දෙන්නේ නැහැ. සභාගර්මයෙන් පිටවෙලා යනවා කියන ආකල්පය අනුගමනය කරනවා නම් මම ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාට කියනවා ගරු කථානායකතුමනි සම්පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමය හා සම්ප්‍රදායන් එතනම කඩාගෙන. ඊට පස්සේ පාර්ලිමේන්තු ක්‍රමයක් මේ රටේ නැහැ. එම නිසා මම ඔබතුමාට කියන්න කැමති ගරු වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා හා ගරු නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා පාවිච්චි කළේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග අනුව ඒ මන්ත්‍රීවරුන්ට අයිති වන සහජ වැදගත් අයිතිවාසිකම. ඉතින් එවන් අවස්ථාවකදී ඒ මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් නිරපා දැමීම මම හිතනවා ඉතාමත් ගෞරවයෙන් ගරු කථානායකතුමා කිසිසේත් අනුමත කරන්න බැරි ක්‍රියාමාර්ගයක්. මම ප්‍රාර්ථනා කරනවා ඒක භයානක පූර්වාදර්ශයක්. එවැනි දෙයක් මීට පස්සේ නොවේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ගරු කථානායකතුමනි.
අධ්‍යාපන මැතිතුමා උත්තර දී ඉවර කරන්න මේ ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා 263,000යි මේ විභාගයට ඉදිරිපත් වුණේ. හැබැයි 320,000 ගානක් ඉල්ලුම් කරලා තිබුණා. එතකොට ඒ ඉල්ලුම් කරපු ප්‍රමාණෙනුත් විශාල ප්‍රමාණයක් 10%කට වැඩි ප්‍රතිශතයක් විභාගයට ආවෙත් නැහැ. ඒ මේ තෙරපීම නිසා වෙන හේතුවක් ඉන්න නෙමෙයි. පාස්කු ප්‍රහාරයේ ඉඳලා ගරු කථානායකතුමනි, ගරු ඇමතුමා, ඔබතුමා සංවේදී ඇමතිවරයෙක් නිසා මම මේක කියන්නේ, පාස්කු ප්‍රහාරයේ ඉඳලම එක දිගට බාධාවන් වලට මුහුණ දීපු දරු කණ්ඩායමක් මේ ඉන්නේ. ඒ නිසා අපි මෙතන ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට වගේම පියවරුන් විදියට මව්වරුන් විදියට මේක දිහා බලන්න ඕන. ඔබතුමාගේන තර්කයේ එක පැත්තකින් අපි පිළිගන්න මොකද්ද මේක මේ මේ කොයි වෙලාවෙද මේක ආපහු රීරේල් කරන්න කියලා. ඩීරේල් වෙච්ච එකක් තියෙනවා. ඉතින් ඒකට දරුවන්ගේ මතට බර පැටවෙන්නේ නැති වෙන විදියට දැන් උසස් පෙළ තියෙනවා. ඇමතුමා දන්නව ගරු කථානායකතුමනි, ප්‍රශ්න පත්‍ර භාෂා තුනෙන් 65ක් ප්‍රශ්න පත්‍ර 65ක් නේද ගරු ඇමතුමා? සාමාන්‍ය පෙළ භාෂා තුනෙන් ප්‍රශ්න පත්‍ර 55ක් ලෝකෙ හැම නැහැ. ඉතින් ඊටාම පීඩාවකට පත්වෙච්ච දරු කණ්ඩායමක් ඉන්නේ. ඒ නිසා පියෙකුගේ මානෙන් මේක දිහා බලන්න ඉල්ලන කාලේ නොනත් යම් සහනයක් දෙන්නට ඔබතුමාට හැකියාවක් තුනයි කියලා මම විශ්වාස කරනවා. බොමි සුදේ
අධ්‍යාපන ඇමතුමා ඔව් මන්තිවා ඉක්මන් කරන්න
ඒ වුණා සර්. සර් ඇත්තටම පහුගිය අවස්ථාවේ සිදුවෙච්ච සිද්ධියේදී මම විනාඩි දෙකයි ගන්න වැඩිය ගන්නෑ. අපි සර් මයික් කැඩුවේ නෑ. ඒ වගේම මිරිස්කුඩු ගෙවෙත් නෑ. ගරු අග්‍රාමත්තුමා අපි ගරු කරන කෙනෙක්. එතුමා නියෝජ්‍ය කතානායකතුමාට කිව්වා මේ සභාව පාලනය කරන්න බැයි නම් බැහැලා යන්න කියලා. ඔබතුමා ඒ බලන්නේ ඒ රෙකෝඩින්. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා 10 ඇතින් පස්සේ අපි කිසි කෙනෙක් උත්තර දෙන්නේ නෑ කියලා. මූලාසනයට අපි ගරු කරනවා කතානායකතුමා. ඔබතුමාගේ නියෝගයේ පිළිපදෙමින් අනිම් බණ්ඩාර මැතිතුමත් මමත් පිටව ගියේ කිසි බාධාවක් නොකර ඒ වෙනුවෙන්. නමුත් මේකේ කියන්නේ ගරු කතානායකතුමා අතුරු ප්‍රස්ස දෙක අහද්දී අපි පාවිච්චි කරපු වචන ප්‍රමාණය කාලයයි ඊට පෙර කරන ලද ප්‍රස්ස කිරීම වලදී අමාත්‍යවරු මන්ත්‍රීවරු කාලයයි සංසන්දනය කළ බලන්න අපි කිසිසේත්ම වැඩිපුර කාලයක් භාවිත කර නැහැ. හුදෙක් අර දරුවෝ පෙන්නලා අපට අපහාස කරමින් අපට කරපු ඒ අපහාසය පිළිබඳව ඔබතුමාර අමාත්‍යතුමිය උත්තර නොදී පලා යෑම පිළිබඳව ඔබතුමාගෙන් ඉල්ලනවා මේ පිළිබඳව ඔබතුමා විධිමත් කටයුත්තක් කරන්න කියලා.
ගරු ඇමතුමා උත්තර දෙන්න මේ ප්‍රශ්නෙට. ඔව් බණ්ඩාර මන්ත්‍රී.
ගරු කතානායකතුමනි එදා ඒ සිදුවීමට මුහුණ දුන්න මන්ත්‍රීවෙක් විදියට මම හිතන්නේ මගේ අතුරු ප්‍රශ්නය මට දුන්නේ ගරු අපේ මන්ත්‍රීතුමා සානක්‍ය රාජමාණික මන්ත්‍රීතුමා. මම වචන 15ක්වත් පාවිච්චි කරේ නැහැ අතුරු ප්‍රශ්නය පහන්න. එතනදී ගරු අගමැතිවරයා බොහොම තරජනාත්මක ඔබතුමා නමේ හිටිය නියෝජ්‍ය කතානායකවරයා සභාව පාලනය කරන්න බැයි නම් බැහැලා යන්න කිව්වා කතානායක පුටුවට. ඒ කියන්නේ ඔබතුමාට අපහාස කරා වගේම තමයි අපහාස කරේ ගරු අගමැතිවරයා. ඒ වගේම සභාවේ සභානායකවරයා තරජනාත්මකව තමයි මේ වෙලාවේ සභාවෙන්න සුදු ප්‍රේමචන්ද්‍රතුමා ඔබතුමාට කනගාටු වෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කටයුතු කරුවෙත් ඒ ආකාරයට. අතර අපි දැක්ක නියෝජ්‍ය කතානායකවරයාගේ මුහුණ තිබුණු ස්වරූපයෙන් ඔහු අතාමත්ම අපහස්තාවයට පත් වුණා. ඒ අපහස්තාවයට පත් වෙලා තමයි අපිට අපේ ප්‍රශ්න අහිමේ අවස්ථාව නොදුනේ. ඔයිට කලින් කරු කතානායකතුමනි අපිට මතකයි කාංචන විජේසේකර මහත්තයා මනුෂ රණක්කර මහත්තයාට මේ සභාවේ ගහන්න ගියා. ඒ සම්බන්ධව පරීක්ෂණයක් උතුමා පවත්වනකෝ උණු පරීක්ෂණයක් නැහැ. තිස්ස කුට්ටිය ආරච්චි මන්ත්‍රීවරයා අපේ රෝහිණී ගවිරත්න මන්ත්‍රීතුමියට අපහාස කරා. ඒ සම්බන්ධයෙන් උතුමා පරීක්ෂණයක් දෙනකෝ ඒ පරීක්ෂණත් නැහැ. හැබැයි අපි දෙන්නට එදාම පරීක්ෂණේ දීලා අපි එළියටත් දැම්මා. මම කියන්නේ අගමැතිවරයාත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකරයාටත් මේ සභාවම හිනවන්න දෙන්න එපා. මේ සභාවේ ප්‍රධානී ඔබතුමා තමයි අපි දෙපැත්තටම සමව සලකන. ඒ නිසා මේ මූලාසනයේ ගෞරවය රකින ආකාරයට ඔබතුමාට කටයුතු කරන්න ඔබතුමාගේ නියෝජ්‍ය කතානායකවරයාට සහ ඔබතුමාගේ සභාපති මණ්ඩලයට කටයුතු කරන්න ඒ ගෞරවය රකින්න කියලා මම ඊටාම ගෞරවයෙන් ඔබතුමාට අවස්ථාව උදාකරන අවස්ථාව ගන්න කියලා මම ඔබතුමාට කියනවා.
නියෝජ්‍ය කතානායකතුමාට
මොකද කරු කතානායකතුමනේ දැන් මේ කාරණේ ගැන දිග දිගටම ඇතුළෙන් දැන් මම හිතුවා මේ ප්‍රශ්නේ දැන් ඉවර වෙලා නිකන් ආයි කුණු අවස්සන්න ඕනේ නැහැ කියලා. මම ඔබතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා එදා සභාවේදී ඇතිවෙච්ච සිදුවීම් බැලුවොත් අපේ මන්ත්‍රීතුමාලා ප්‍රශ්න කීයක් අහලා තියෙනවද කියලා. එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද කියලා ඒ වාර්තා බැලුවම හොඳට පෙනේ. ඒ නිසා මූලාසනය හැටියට මම මේ වෙලාවේ දැක්ක දේ තමයි සමහර අපේ මන්ත්‍රීවරු එක ප්‍රශ්නයක් අහනලා ප්‍රශ්න හතරක් විතර ඒකට ඇතුල් කරලා අහනවා. ඉතින් ඒතෙන්දී සභාවෙන් විරෝධයක් ආවා. ඇමතිවරු මේ පැයකට මේක සීමා කරන්න නැත්තම් මේක පාලනය කරගන්න බෑ කියලා. ඒ අනුව තමයි මම වගකීම හැටියට පුළුවන් තරම් කාලය සීමා කරන්න කටයුතු කරේ. නමුත් ඔබතුමා ගරු මන්ත්‍රීතුමාලා දෙන්න එළියට දාන්න ගත්ත තීන්දුව ගත්තේ ඇත්තටම මූලාසනයට ඇවිල්ලා මූලාසනයේ මේසෙට අතින් පහර දීලා ඒකට මම ඔබතුමා කියන කලින් මම කිව්වා මේ තුමාලා දෙන්න එළියට දාන්න කියලා. ඒ දාලා තමයි මම සභාව කල් තියලා ගියේ. නමුත් අර සිද්ධියයි මේකයි කාරණා දෙකක්. ඒ නිසා මේ සමහරලාට ඔය වීඩියෝ එක ගත්තනම් පැහැදිලිව පෙනේ ප්‍රශ්න කීයක් අහලා තියෙනවද කීයකට උත්තර දීලා තියෙනවද. ඒ නිසා ඒ ගැන වෙනම විමසීමක් කරන්න කියලා. නමුත් අගමැතිතුමත් ආණ්ඩුපක්ෂ සංවිධායකතුමත් විපක්ෂයේ හැමදෙනාගේම තිල්ලුවේ මේ කාලය තමයි මෙතන කළමනාකරණය කරන්න කියලා. ඒ වගකීම තමයි මම ඉෂ්ට කරේ.
එමෙතුම උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා විසින් මතු කරන ලද ප්‍රශ්න මුල් ප්‍රශ්න තුනත් 27(2) ප්‍රශ්නයත් ඊට අදාළව ගරු විමල් විරංස මැතිතුමාත් ගරු ලලත් සලහපෙර මැතිතුමාත් ඒ වගේම ගරු සරත් වීරසේකර මැතිතුමාත් ඒ ප්‍රශ්නට අදාළම ප්‍රශ්න මම ඒ ටිකට එකවර උත්තර දෙන්නම්. ඊට අමතරව WDJ සෙනරත්න මන්ත්‍රීතුමා සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ඇහුවා. මම මුලින්ම ගරු විපක්ෂ නායකතුමා 27/2 පෙර ආතුව ප්‍රශ්න තුනක් යොමු කළා. ඒ ප්‍රශ්න තමයි පළවෙනි කාරණය විශ්වවිද්‍යාල ආචාර්යන්ගේ බදු අය කිරීම සම්බන්ධයෙන්. විශ්වවිද්‍යාල ආචාර්යන්ගේ ප්‍රධාන වශයෙන් ඒගොල්ලන්ගේ වැටුපට අමතරව ඇකඩමික් ඇලවන්ස් එකයි රිසර්ච් ඇලවන්ස් එකයි කියලා දෙකක් ලැබෙනවා. එතකොට සියලුම රාජ්‍ය සේවකින්ගේ සහ අපිත් ඇතුළුව දැන් අපේ මූලික වැටුප රුපියල් 65,000යි මන්ත්‍රී ඇමතිවරේ. මන්ත්‍රීවරයෙක්ගේ 54,000. ඕකට ෆුවෙල් ඇලවන්ස් සරවමේ ඔක්කොම එකතු වෙලා තමයි අතුරු ටිකේ. හැබැයි ඒ රජයේ ගත්ත බදු ප්‍රතිපත්තිමේ තීන්දුව නිසා අර දුෂ්කර අවස්ථාවේදී පසුගිය වර්ෂයේදී අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී 136 කාණ්ඩයට අපි ඔක්කොම අහු වුණා. ඒ වගේම වෘත්තිකයනුත් මේකට අහු වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන අහපු නිසා මම කියනවා වෛද්‍යවරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉංජිනේරු ඔක්කොම අහු වුණා. ඒ නිසා මේ ඇකඩමික් ඇලවන්ස් එකයි රිසර්ච් ඇලවන්ස් එකයි දෙකමත් මූලික වැටුපට අමතරව මේකට මුළු වශයෙන් ගණනය කළා ටෝටල් එකට ගන්නකොට 136 කොටසට තමයි අහුනේ මේ සියලු දෙනා. එහි ප්‍රතිඵලයක් ඇට්ට ඒ මුළු ගාන එකතු වෙලා යනකොට 136ක බදු එයට වැටුණා. ඊළඟට විශ්වවිද්‍යාල ආචාර්යුන් ඒ වැටීම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා අපි දැක්කා මේක පරුග්ගේ කාලේ පුරාටම සාකච්ඡා වුණා, විරෝධතා පැවැත්ව මේ සියල්ල වුණා. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යුන් සම්බන්ධයෙන් මේ 2023 වර්ෂයේ ජනවාරි මාසෙ තමයි මම මුලින්ම සාකච්ඡාව තිබ්බේ. උසස් පෙළ ප්‍රතිඵල උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණය ආරම්භ කිරීමට පෙර ආතුව මේ ප්‍රශ්න මම දැක්කා. දැකම නිසා ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි පළවෙනි සාකච්ඡාව ටෙම්පල් රීස් වල තිබ්බේ ජනවාරි මාසයේ 23 විභාගයේ අවසන් වුණේ මාර්තු මැද. මාර්තු මාසෙ මැද තමයි පෙපමාකින් පටන් ගන්න දෙනවා. මම ජනවාරි මාසෙම මේක ආරම්භ කළා. ඒතර එතෙන්දී යම් යම් කරුණු අපි निराකරණය කරගත්තා. අර සෙබටිකල් ලීව් අරගෙන විදේශගත වෙනකොට ගෙවන්න වෙච්ච ගුවන් ගමන් බලපත්‍රයේ ගාස්තු එවැනි දේවල් අපි විසඳගත්තා. තව තවත් කරුණු විසඳගත්තා. හැබැයි අර ටැක්ස් ප්‍රශ්නේ තමයි මූලික වශයෙන් තිබ්බේ. ඒ නිසා තමයි ෆූටයකට සිදු වුණේ යම් උත්ීය ක්‍රියාමාර්ගයකට යන්න. නමුත් මේ රිසර්ච් ඇලවන්ස් එක සම්බන්ධයෙන් අද වෙනකොට තත්වය ගරු ජනාධිපතිතුමත් එක්ක ඊට පසුව තිබූ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සහ නීතිපතිතුමාගේ ඔපිනියන් එක අරගෙන කටයුතු කරන්නයි කියන මතය තිබෙන නිසා පුළුවන්කම ලැබුණා. දැන් මීට සතියකට පමණ පෙර නීතිපතිතුමාගේ ඔපිනියන් එක ඒ සම්බන්ධයෙන් මතය ආදම් බොද්දු පාර්තමේන්තුවටත් භාණ්ඩාගාරයටත් යවන්නේ. ඒ අනුව ඒ නිලධාරීන් විසින් ඒක වාර්තා සකස් කළා, මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කළා, ඉදිරි කටයුතු කරාවි. දර විශ්වවිද්‍යාල ආචාර්යුන්ගේ හිඟේ ඔව් නේද, මට කරන්න බෑනේ ඒක. මම මගෙන් කරන්න ඕන කටයුතු ටික මම කළා තියෙනවා. සාකච්ඡා ටික කළා, නීතිපතිතුමාට යොමු කරවලා එතනින් එතුමාගේ මතය අරගෙන භාණ්ඩාගාරයේ ෆිස්කල් ඩිපාර්ට්මන්ට් එකට යවලා එතනින් වාර්තාව සකස් කළා. මුදල් අමාත්‍යාංශයවල ඒ නිර්දේශය ගන්න ඕනේ. ඒකේ ඒ පාර්ශ්වෙන් මගේ කරන කටයුතු ටික මේ වෙනුවට මම කළා තියෙන එක ෆූට් එක හොඳටම දාන්නවා. ඊළඟට ආචාර්යුන්ගේ හිඟේ ආවේ එකක් සාමාන්‍යයෙන් තිබුණ හිඟයට අමතරව එකතු වුණා මේ තියෙන ප්‍රශ්නත් එක්ක. තමන්ට අවස්ථාව ලැබෙනවා නම් ආචාර්යවරුන් රට හැර යන්නේ ප්‍රවණතාවයක් ආවා. ඉතින් මේ නිසා මේ වෙනකොට ඒකටත් මම විසඳුමක් ලබා දුන්නා. ඒ තමයි ඒ සාකච්ඡාවෙදිම තීරණයකට ආවා 2023 වර්ෂයේ පළවෙනි මාස 6 විශ්‍රාමගිය සහ ඉල්ලාසු සහ සේවය හැර ගියා වෙනුවට ඒ පුරප්පාඩු පුරන්නේ මොකද මුදල තියෙන නිසා. නමුත් ඒක ගණනය කළා බැලුවාම ඒක මදි. ඒ නිසා මම නැවත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා 2022 වර්ෂයත් ගත්තා. දැන් 22-23 වර්ෂ දෙකේදීම විශ්‍රාම ගිය රට හැර ගිය සහ ඉල්ලාසු ඇකඩමික්ස්ලා වෙනුවෙන් අනුමැතිය ලබා ගත්තා. ඒ අනුමැතිය ලබා ගත්තාම 1054ක් රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ඒ ආකාරයෙන් පුරප්පඩු ඇති වෙලා තිනවා වැටුප් තිබෙන. ඒ නිසා ඒ ටික දැන් පිරවීම සඳහා UGC එකේ උපදේශ අනුව අදාළ විශ්වවිද්‍යාල 17 කටයුතු කරගෙන යනවා. එතන මුළු සංඛ්‍යාවෙන් 50%කට මදක් වැඩි ප්‍රමාණයක් ඊළඟ මාසයේ හමාර තුල අවසන් කරගන්න පුළුවන්. ඉතිරි ප්‍රමාණය ගණනය කරලා එවන්නයි කිව්වා. ඊළඟ අයවැය යෝජනාවට ඉදිරිපත් කරන්න ඉතුරු ප්‍රමාණයත් අපිට බඳවා ගන්න අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි ප්‍රශ්නෙට ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු මේ අවස්ථාවේ දෙන්න පුළුවන් පිළිතුර. දෙක, රැකියා විරහිත උපාධිධාරීන් 30,000ක් පමණ ගැන එතුමා සඳහන් කළා. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගොන්නට අදාළව 2018 වර්ෂයේදී මතුව තත්ත්වයත් එක්ක අයදුම්පත් කැඳවලා 52,000ක් සංවර්ධන නිලධාරීන් හැටියට බඳවාගත්තා. පෞද්ගලික අංශයේ සේවය කරපු ඇත්ත එකට ආවා. රාජ්‍ය අංශයේ සමහර හිටපු ඇත්ත එතනට ආවා. මේ 52,000න් 22,000ක් පාසල් වලට දාලා තිනොත් කිසිදු වරණයකින් තොරව, තෝරා ගැනීමකින් තොරව ගුරුවරුන් හැට පුහුණු වෙනවා. දැන් උදාහරණයක් ගන්න, මේ 22,000න් තමයි ඒ අයත් ඊට පස්සේ රාජ්‍ය සේවයේ නියුක්ත වූ ගුරු සේවා ව්‍යවස්ථානු උපාධිධාරීන් බඳවා ගැනීමටත් අයදුම්පත් කැදෙව්වහන් පස්සේ තමයි විභාගේ තියන්න ඕන මෙන්න තියලා ඒකට පිරිසක් කරුණු කීපයක් මත අධිකරණයට ගියේ. මම ඒක නැවත කියන්න යන්නේ නැහැ. එතකොට ඊට පස්සේ ඇතිවෙච්ච පුරප්පාඩු තමයි මේ. දැන් අර කොටස සංවර්ධන නිලධාරීන් හැටියට ඉන්නවා, ඊන් කොටසක් රාජ්‍ය සේවයේ ඉන්නවා, තව කොටසක් ගුරු වෘත්තිය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් මේ තියෙන පිරිස තමයි මේ 30,000. දැන් කලා උපාධිධාරීන් ගැන එතුමා විශේෂ අවධානයක් කළා. කලා උපාධිධාරීන් දැන් UGC එකත් එක්ක අපි කතා කළා. එයාට තොරතුරු තාක්ෂණ විෂය අනිවාර්යෙන්ම ඉගැන්වීම සඳහා තොරතුරු තාක්ෂණය අතින් සන්නද්ධ කිරීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ නිසා කලා උපාධිධාරී වුණාට තොරතුරු තාක්ෂණය කියන විෂය පිළිබඳව ප්‍රවීණතාවයක් ලබා ගත්තාම එයාට මම හිතනවා රැකියා විරහිතකමින්ම ඉන්න ඕනේ නැහැ. අද අපේ රටේ මේ කර්මාන්තය දිහා බැලුවොත්, සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රියක දිහා බැලුවොත් විශාල උන්නතාවයක් තියෙනවා. ඊළඟ එක තමයි STEAM education. STEM education හැට මුලින්ම 2003 පටන් ගත්තේ 1999 ඇමරිකාවේ National Science Foundation එක කරපු සර්වේ එක ප්‍රතිඵලයක් හැටියට. STEM education, science, technology, engineering, mathematics මේක පෙරදිගට ආව පස්සේ දැන් රටවල් 100ක් විතර මේකට E එකකුත් එකතු කරලා තිනවා. STEAM, science, technology, engineering, arts, mathematics. arts කියන එකෙන් කිව්වේ సౌందర్య විෂයන් විතරක් නෙවෙයි, මානව විද්‍යා විෂයන්, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වාණිජ විෂයන් ඔක්කොම එකතු කළා. ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි. මේකෙන් කියන්නේ න්‍යායාත්මක කියන දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර හැකි මට්ටමට මේ ඉගැන්වීමේ ක්‍රමය වෙනස් කරන්නයි කියන එක. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම වාණිජ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යාව වෙන්න පුළුවන්. යම් සිද්ධාන්තයක් ඉගැන්වීමෙන් පස්සේ ඒක වෙනස් වෙලා නැහැ. දැන් අපි ගත්තොත් නිව්ටන්ගේ තුන්වෙනි නියමය වෙනස් වෙලා නැහැ. මම මතකයෙන් කියන්නේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ සමාන හා ප්‍රතිවිරුද්ධ බලය. සමාන හා ප්‍රතිවිරුද්ධ බලයේ සරල උදාහරණය තමයි ආස්කුණ්ඩුව. ගෙට් එක. මොකද පහළට යදෙන තෙරපි මහා සමාන බලයක් උඩට යනවා. මම මේ විද්‍යා විෂයන් සාමාන්‍යයෙන් ප්‍රෙස උසස් පෙළ භෞතික විද්‍යාව කරනකොට අපේ බුද්ධික පතරමත්මත් ඉන්නවා එතුමත් දන්නවා. ඒ බොහොම සරල සිද්ධාන්තයක්. හැබැයි මේක ප්‍රායෝගිකව වෙන දේ. දැන් දේ දුන්නා පායනවා. දේ දුන්නා පෑවම මොකද වෙන්නේ? මේ පැත්තෙන් වහිනවා, අර පැත්තෙන් ඉර එනවා. එතකොට වතුරු බින්දුර වැටෙන එක හිරණ හත වර්ණ හතර ගැටලා ගියාම දේ දුන්නක් එනවා. ඕක අපේ පන්ති කාමරේ කරලා පෙන්වනවා. ඒක ප්‍රායෝගිකව පරීක්ෂණාගාරවල කළා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ ඔබ අපි තමුන්නාන්ස හැමෝම වගේ කියනවනේ මේකට. මේ අවුරුදු 70ක වෙනස කරන්න ඕනේ කියලා මේ රටේ තරුණයෝ කියන්නේ ඒකයි. මේ වෙනස කරන්න කවුරුත් ඉදිරිපත් උනේ නැහැ. කන්නංගර මැතිතුමා අධ්‍යාපනයේ කුළුණු තුනක් ගැන කිව්වා. දැනුම කුසලතා ආකල්ප. දැනුම හොඳයි. දැනුම ඕන තරකින් දැන් ලබා ගන්න පුළුවන් ටිකක් ඉහළට ගියන් පස්සේ වන්තිවල. Knowledge. ආකල්ප නරකම නෑ තාම. කුසලතා ප්‍රශ්නේ තියෙන්නේ. Skills. මේක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. දැන් කලා උපාධිධාරීන්ට ඇයි රැකියා විරහිත වෙන්නේ? Skill එකයි ප්‍රශ්නේ. අනිත් ඒවා skill එක තියෙනවා. එහෙම නැතුව බෑනේ දැන් වෛද්‍ය උපාධිය කළා හිටන් සීමාවාසිකව හිටියන් පස්සේනේ යන්නේ. අපි නීති විද්‍යාලයෙන් පිට වුණාන් පස්සේ මාස 6ක් අපි apprenticeship එක කරන්න ඕනේ. කළා තමයි යන්නේ. ඒ skill එක හදාගන්න. හැබැයි දැන් එන් එහාට ගිහිලා තියෙනවා. අද පාසලේදීම skill එක දෙන්න ඕනේ. ඒ නිසා තමයි STEM education එක ඇමරිකා එක්සත් ජනපදයේ 2003 හඳුන්ලා දුන්නේ. අද ඇමරිකා එක්සත් ජනපදයේ GDP එකෙන් 62% නිර්මාණය කරන්නේ STEM education එකෙන් අධ්‍යාපන ලැබු පිරිස. අපි එතෙන්ට ගියේ නෑ. මම විද්‍යා තාක්ෂණ ඇමතිවර හැට ඔබතුමත් එක්කම කැබිනට් එකේ ඉන්නකොට එදා හිටපු අධ්‍යාපන ඇමතිතුමාට යෝජනා කළා STEM education හඳුන්වා දෙන්න කියලා 2017. උනාද? නෑ. මම පටන් ගත්තා ඒක දැන්. මම දැන් මාසයකට කලින් පටන් ගත්තා ලොන්චින් එක. හැබැයි ඒක විශාල ප්‍රතිසංස්කරණයක් එක්ක ඉස්සරහට යන්න ඕනේ.
ඒකට තමයි අපි උත්සාහ කරන්නේ. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය ඔබට. ගුරු උපදේශක ප්‍රශ්නය පිළිබඳව 35 පිළිබඳව මට මෙතන උත්තර දෙන්න බෑ. අධ්‍යාපන ඇමති වරය හැට ඒක රජයක් හැට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන ඒව ස්කිල් පැත්තර යොමු කළා. එයාට ස්කිල් එකත් එක්ක රැකියාව ලබා දෙන තැනට අපි ගෙනියන්න ඕනේ. ඊළඟට ගරු කතානායකතුමනි ගුරු උපදේශක සේවාව බොහොම කාලයකට කලින් ආරම්භ කළේ පළාත් මට්ටමින් තිබුණේ. ඒකේ ව්‍යවස්ථාව හඳුන්ලා දීලා තිනවා, ව්‍යවස්ථාව සම්මත කළා තිනවා. ව්‍යවස්ථාව සම්මත කළාන් පස්සේ ප්‍රශ්නයක් ආවා. මොකද හේතුව ගුරු උපදේශක සේවාවට ඉන්න ජ්‍යෙෂ්ඨ ගුරුවරු මෙතෙක් හිටපු අය පහුගිය අවුරුද්දේ වැටුප් විෂමතාවයේ ගුරුණුන්ගේ ඉවත් කිරීමට වැටුප් තල ඉහළට ගේනකොට එතන පරතරයක් ආවා. එතකොට ඒ පරතරේ පියවන්න ඕනේ. ඒකට කරපු දෙය ගැලපුම් දීමනාවක් දුන්නා. නමුත් ගැලපුම් දීමනාව ඒ ගැලපුම් කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒක මම පහුගිය කාලේ සාකච්ඡා කළා. අදත් අපි සාකච්ඡා කරමු. ඒකට විසඳුමක් දෙන්න අවශ්‍ය අමාත්‍ය මණ්ඩල සංදේශයත් මම සූදානම් කළා තියෙන්නේ. ඒ නිසා ඔබ ඉදිරිපත් කර ප්‍රශ්නෙට ඒක සම්මත වෙනකොට පිළිතුරු ලැබේවි කියන එකයි මගේ විශ්වාසය. ඊළඟ ප්‍රශ්නය ගරු WDJ සෙනෙවරත්න මහත්මයා ඇහුවා සබර්ගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨේ. ගරු මන්ත්‍රීතුමනි මේක තමයි කියන්නේ. මේ ඕනම දෙයක සැලැස්මක් ඇතුව මේ පීඨ පටන් ගන්න ඕනේ. විශ්වවිද්‍යාල පටන් ගන්න ඕනේ. ආ තමන්ට අදහසක් ආවම විශ්වවිද්‍යාලයක් පටන් ගන්නයි කියනවා. පීඨයක් පටන් ගන්නයි කියද වෛද්‍ය පීඨ පටන් ගත්තා. හැබැයි වෛද්‍ය පීඨ පටන් ගන්නකොට අවශ්‍ය පාසකම හදලා තිබුණේ නැහැ. අවුරුදු 3ක් යනකොට ක්ලිනිකල්ස් පටන් ගන්න ඕනේ. ඊළඟට ප්‍රොෆෙසර්ල් යුනිට්ස් එන්න ඕනේ. එමනේ බුද්ධික පත්‍රම ඇත්තම දෙකෙන් පස්සේ එන්න ඕනේ. 3 වෙනකොට. එතකොට ඒක තිබුණේ නැහැ. ඉතින් ඒ අතරතුර කොවිඩ් එක ඇවිල්ලා, ඒ අතර ආර්ථික ප්‍රශ්න ඇවිල්ලා මේක පහ වුණා. නමුත් ගරු විපක්ෂ නායකතුමාගේ ඉල්ලීමක් මත අපි දැන් සති දෙකකට කලින් මේ කොමිටි ශාලාවක සාකච්ඡා කළා. ෆැකල්ටි ඩීන් එකට ආවා. ඊළඟට අදාළ නිලධාරීන් අපි ගෙන්නුවා. ඒ සාකච්ඡා කළා. දැනට ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය වෙන බවත් ඊළඟ මාසය තුලදී ඒ ගොඩනැගිලි අවසාන අදියරේ කටයුතු අවසන් කළා. මේ කටයුතු ආරම්භ කරන බවටත් අදාළ පාර්ශ්වයන්ට කියලා මමත් මැදිහත් වෙලා භාණ්ඩාගාරයටත් දැනුම් දීලා ඒ අවසාන අත්තිකරම් ගෙවීමට මුදල් ටිකක් තේවීම සඳහා අවශ්‍ය කටයුතු කළා තිනවා. ඒ නිසා ගරු සෙනරත් මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්නෙට දැන් විසඳුම් දීලා තිනවා. මේ මාසයේ හමාර තුරදී මේ ප්‍රශ්නේ මූලික කටයුතු ටික අවසන් වෙලා ඒ ශිෂ්‍යෙන්ට වෛද්‍ය ශිෂ්‍යෙන්ට තමන්ගේ ක්ලිනිකල්ස් වලට යන්න සහ ඒ අවශ්‍ය පාසුකම් ලබා ගන්න අවශ්‍ය පරිසරය අපි හදලා තිබෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි 27 දෙක ප්‍රශ්න. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ මතුවන හේතු කීපයක් තිබුණා. විමල් විරංශ මැතිතුමා කිව්වා වගේ එකක් COVID-19 නිසා විභාග කල්යාම පාසල් පාත්වීමේ කල්යාම, ඊට පස්සේ ගුරු වෘත්ති සමිතිවල වෘත්ති ක්‍රියාමාර්ග, ඊට පස්සේ ඇති වූ අනිකුත් වෘත්ති සමිතිවල ක්‍රියාමාර්ගත් ඔක්කොම ඇවිල්ලා දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මම මේ සංකේලකන දත්තයන් ටිකක් ඔබතුමන්ලගේ දැනගැනීම සඳහා ප්‍රකාශ කරනවා. මේවට සංවේදීව නැතිව ඉන්නවා නෙවෙයි. මේ සියලු දේ සකස් කිරීමේදී මම මුලින්ම කියන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරන සමස්ත 141ක්ම දරුවෝ දිහා බලලා ප්‍රධාන විභාග තුනක් වර්ෂයකට තියන්න ඕනේ. පහේ ශිෂ්‍යත්ව විභාගය, ඊළඟට අපොස සාමාන්‍ය පෙළ විභාගය. ඒ සඳහා දින 10යි 14යි අතර කාලයක් යනවා විභාගය පැවැත්වීම. මුළු දිවයිනේම පාසල් වහන්න වෙනවා. ඊළඟට උසස් පෙළ විභාගයේ විෂයන් 62ක් සඳහා තියන්න ඕනේ. වැඩ කරන දින 20ක් යනවා ඒකට. වැඩ කරන දින 20 වෙයි පොයේ සහ ඉරිදා දිනේ අතරින් ඕනේ ටයිම් ටේබල් හදද්දී. ඒතර මාසයක් යනවා උසස් පෙළ විභාගයේ තියන්න. ඊළඟට මේ විභාග දෙකක් අතර පරතරයේ අඩුමතරමේ මාස 3ක් වනේ විභාග දෙපාර්තමේන්තුවට. මොකද ආයතනපත් කැඳවීම, ඒව ප්‍රොසෙස් කිරීම, ඊළඟට papers ටික නම් කලින් හදා ගන්න ඕයි කියමුකෝ. ඊට පස්සේ marking scheme හදන්න. දැන් උසස් පෙළ විභාගය කලින් සකස් කරගෙන තිබුණාට chief controller මේ හැම paper එකේම ඉන්න chief controllersලා paper setters ලා ඒගොල්ලෝ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන්නහම පස්සේ sample එකක් test කළා තමයි නැවත finalize කරන්නේ marking scheme එක. ඒ නිසා විභාගේ පවත්වනකම් marking scheme එක finalize කරන්න බෑ level එක සෑ. ඒ වගේ ඊටාම දුෂ්කර වෙහෙසකර කාර්යයක තමයි විභාග දෙපාර්තමේන්තුව යෙදිලා ඉන්නේ. ඉතින් ඒ නිසා මම මේ කරුණ ටික කියන්නේ පසුබිම කාරණයක් හැටියට. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ දැන් ප්‍රසුත කාරණේ. මෙවර උසස් පෙළ විභාගයේ පෙනී සිටින දරුවන්
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ 2001 මාර්තු පළවෙනි දින සිට මාර්තු 10 වෙනිදා දක්වා පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයට. මේ විභාගයේ ප්‍රතිඵල දීලා තින්නේ 2021 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා. අන්න ඒ වෙලාවට අධ්‍යාපන ඇමතුමත් මේ සභාවේ ඉන්නෝ. GL පිරිස් ඇමතුමා තමයි අධ්‍යාපන ඇමති, උසස් අධ්‍යාපන ඔක්කොම. එතකොට විභාගය අවසන් වුණේ මාර්තු 10 වෙනිදා, ප්‍රතිඵල දීලා තින්නේ සැප්තැම්බර් 23 වෙනිදා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දෙන්නම මාස 6ක් ගිහිල්ලා තියෙනවා. මේ මම ඉන්නකොට නෙමෙයි. එතුමා මෙතන ඉන්නවා, එතුමා සාක්ෂිදරයි. හේතු තිබුණානේ. මම විරංශ මැතිතුමා කිව්ව කොවිඩ් තිබ්බා, ආරගල තිබ්බා, ඔක්කොම තිබ්බා. මාස 6ක් ගිහිල්ලා තියෙනවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දෙන්න විතරක් කරු විපක්ෂ නායකතුමා. ඒ දරුව තමයි මේ. එතකොට ඒ දරුව ඒ වෙලාවෙත් මාස 6ක් බලන් ඉඳලා තිනවා සාමාන්‍ය ප්‍රතිඵල එනකම්. නේද? ඒක මං කිය ඒක පස්සේ මම එතෙන්ට එන්නම්. එතකොට මේ ප්‍රතිඵල දුන්න දිනේ 23 කියලා ගත්තොත් අපි 30 කියමුකෝ. ප්‍රතිඵල ආවෙන් පස්සේ උසස් පෙළට සූදානම් වෙන හැටි ඊට කලින් ළමයි සූදානම් වෙනවා. සාමාන්‍ය පෙළ ලියපු ගමන් ළමයි සූදානම් වෙනවා උසස් පෙළට. ආයි බලබල ඉන්නේ නැහැ. නමුත් අපි ඒකත් අතහැරලා ගත්තොත් ප්‍රතිඵල 23 දුන්න සැප්තැම්බර් 30 ඉඳලා නොවැම්බර් මාසෙ අපි 27 දැනට යෝජනා කරලා තින්නේ. අපි 20 කියලා ගත්තොත් දින 7ක් මෙහාට දාලා අවුරුදු 2යි මාසය දින 10ක් වෙනවා මුළු කාලේ. ඒ වගේම මේ දරුවන් සඳහා පාසල් දින පැවැත්විලා තිනවා 343ක් දින. ගරු කථානායකතුමනි, මේ දින 343 ගණනය කිරීමේදී අර මේ ප්‍රශ්නේ සඳහන් වුණා වාර. සාමාන්‍ය වාර 6ක් තියෙනවා. ඒතර වාර විභාග 6ක් වෙනවා. නමුත් මේ වාර 6 අර අපේ කලින් තිබුණා වගේ, කොවිඩ් එන්න කලින් තිබුණා වගේ හරියටම ජනවාරි පළවෙනිද හෝ දෙවෙනිදලා මාර්තු අප්‍රේල් මුල වෙනකන් ආයි අප්‍රේල් 3 වෙනි සතියෙන් පටන් අරන් අගෝස්තු වෙනකන් ඒ විදිහට වාර 3ක් නෙවෙයි ආවේ. මොකද හේතුව එහෙම වාර ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අර පාසල් වසා තැබීමයි වරින් වර මේ නිවාඩු දෙන්න වෙච්ච නිසා. එසා අපි උත්සාහ කළේ අගෝස්තු මාසෙ නිවාඩු හැකි තාන් කෙටි කළා. දැන් වාර දෙකක් අතර සමහරට දින 3යි තිබ්බේ. සිකුරාද නිවාඩු දුන්නා, ඊළඟ සවුඳ පටන් ගත්තා. මොකද මේ අපි දරුවන්ගේ කාලච්ඡේද ගන්න මේ දින ගන්න දෙන්න ඕනේ නිසා. හැබැයි ඒක අර මැරතන් එකක් වගේ නෙමෙයි, මීටර් 100 වගේ දුවන්නේ නෙමෙයි. නමුත් කාලය අරගෙන ඒ විදිහට තමයි දින 343 දුන්නේ. දැන් එතන මේ දරුවන්ගේ ප්‍රතිඵල 2021 සැප්තැම්බර් මාසේ 23 දෙනකොට කොවිඩ් උග්‍ර වශයෙන් තිබුණේ 2020 සහ 21. 21 අගට එනකොට කොවිඩ් බොහෝ දුරට සමනය වෙලා තිබ්බේ. කොවිඩ් සමනය වෙලා තිබ්බේ. ඊළඟට එතන දින 343ක් තියලා තිනවා. දැන් මම මේ ටික කියලා එතුමාගේ ප්‍රශ්න ටිකට පිළිතුරු දෙනවා. පළවෙනි ප්‍රශ්නය ට පිළිතුර 2023 අපස උසස් පෙළ විභාගයේ 2023 11 27 සිට 23 12 21 වෙනි දක්වා පැවැත්වීමට දැන්ට යෝජනා කරලා තිබෙනවා. ඒකම උත්තරපත්‍ර සමීක්ෂණයත් ඊළඟ සතියේදී ආරම්භ කරන්න ඕනේ. මොකද උත්තරපත්‍ර සමීක්ෂණේ පළවෙනි වටේ අවසන් කරන්න අඩුම ගන්න සති දෙකකට වඩා යන නිසා. ඊළඟට දෙවෙනි උත්තරය ඒ සඳහා මේ වෙනට ආදුම් කරති ආදුම් කරුවන් සංඛ්‍යාව කීයද? දැන්ට මාස එකමාරකට පෙර ආයතනපත් කැඳවුණු අවස්ථාවේදී ආයතන කර සංඛ්‍යාව 268625 පාසල් ආයතන කරුවන්, පෞද්ගලික ආයතන කරුවන් 55288යි. එකතුව 323913ක් මේ පැවැත්වීමට නියමිත විභාගයට මේ වෙන විට ආයතන කළා අවසානයි. 2022 ආයතන කරපු සංඛ්‍යාව 331010යි මේ ඊයේ ප්‍රතිඵල නිකුත් කරපු විභාගයට. එතකොට ආසන්න වශයෙන් ආයතන කරපු සංඛ්‍යාව 331000යි මේ 323000යි 8000ක වෙනසක් තියෙන්නේ. බොහෝ වෙලාවට අර සමහර විෂයන් වලට වැඩිපුර මේ දෙවන තුන්වන සමහරට හතරවෙනිව තවත් පෙනී ඉන්නවා සමහර විෂයන් වලට වෙනත් පාඨමාලාවලට අවශ්‍ය නිසා. එවැනි පිරිසක් සාමාන්‍ය අවුරුද්දකට 5000ක් 6000ක් වමන ඉල්ලනවා. ඒතොර ඒ ගාණ එනකොට පසුගිය වර්ෂයේ ඉල්ලම් කරපු හා සමානව මේ වසරේ ඉල්ලම් කළ අවසානයි මේ වෙනකොට. ඒ කියන්නේ දරුවෝ සූදානම් වෙලා අවසානයි. ඊළඟ කාරණය ඒ ඉල්ලපු සංඛ්‍යාවෙන් මට මතකයි ගරු මන්ත්‍රීතුමෙක් සඳහන් කළා 331 දාන් අපේ ඩොලර් සලාපේරු මැතිතුමා කිව්වේ විභාගයට පෙනී ඉඳලා තින්නේ 283935 ගිය සැරේ. ඉගෙන හරියටම 120ක් අයදුම් කරපු අයගෙන් පෙනී ඉඳලා නැහැ. පෙනී ඉඳලා නැහැ විවිධ හේතු තියෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි උත්තරය මේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස 2023 අපොස උසස් පෙළ නියමිත කාලයට පෙර විභාගේ පවත්වන්නේ නැහැ. නියමිත කාලයක් කියලා කවුරුද සඳහන් කරලා තිබුණේ නැහැ. තාම පැහැදිලිව පේනවා ඇති අවුරුදු 2යි මාසය දවස් 10ක් ප්‍රතිඵල දීමත් විභාගයේ පැවැත්වීමට නියමිත කාලෙ සති දෙක දෙක පස්සට අඩු කළත් මෙන්න මේ කාල සීමාව ලැබිලා තියෙනවා. ඊළඟට විභාගයේ පැවැත්වීමට සම්බන්ධව මුල්වරට තීරණය කර තිබුණේ 2016 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසෙ ඉඳලා. නමුත් උත්තරපත්‍ර සමීක්ෂණය සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් කල්යාම නිසා ඒක නැවත රීෂෙඩියුල් කරන්න උනා නොවැම්බර් මාසයේ අග දක්වා. එතකොට එම නිසා මුල් යෝජිත දිනයට වඩා මාසයකට පසු දිනයක් තමයි දැන් නැවත දීලා තින්නේ. අපි මාසෙකින් කල් දාලා තිනු මුල් යෝජනා කරපු දිනයට වඩා. එම නිසා ඒකත් මම මෙහිදී පෙන්වලා දෙන්න ඕනේ. එනකට ඉදිරියට ගැනීමක් කළ නැහැ. 2023 ඔක්තෝබර් මාස පවත්වන එක තමයි අපි මාස 4කට පෙරදී තමයි සඳහන් කළේ පවත්වන වකවානු. මීට මාස 4කට පෙරදී. ඒතොර දැන් ඉස්සරහට තියෙන මාස දෙකත් එක ගත්තොත් මාස 6ක් පමණ කාල සීමාවක් ලැබිලා තිනවා පූර්ව දැනුම් දීමේ ඉඳලා විභාගයට සූදානම් වෙන හැට. ඊළඟට ආර්ථික ගැටලු තිබුණාද සිසුන් අති බහුතරයක් යෝජිත දින විභාගයට පෙනී සිටීමට විශාල සූදානමකින් ඉන්නවා. ඊළඟ කාරණේ තමයි දෙවෙනි ප්‍රශ්නේ අහලා තින්නේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු තමයි වාරයකට සති 10ක් 12ත් අතර පැවැත්වෙනවා සාමාන්‍යයෙන් NI එකේ නිර්දේශ අනුව වාරයකට අවමේ සති 10ක් උපරිමේ සති 12ක්. එතකොට අපිට කාලච්ඡේද 10ක් සතියකට කොහොමද කරෙන්න ඕනේ? ඒතර සති 10ට ගත්තොත් 100යි. 106න් වැඩි කළාම 600යි. එතකොට මේක ආවරණය කරන්න දින 300ක් අවමය දින 308ක් උපරිමේ. එතකොට දින 343ක් මාසල් පවත්වලා තිනවා. එතන අවමයට වඩා වැඩි උපරිමයට වඩා අඩු වෙන්නේ දින 17යි. මෙන්න මේ කරුණු ටික මම සඳහන් කරන්න ඕනේ. ඊළඟට උසස් පෙළ විභාගයට යෝජිත දිනවන විට දින 343 පාසල් පවත්වා තිබෙනවා. එම නිසා නියමිත කාලච්ඡේද සංඛ්‍යාව ආවරණය වන අතර පළමු පළාත් මගින් ලබාගත් තොරතුරු අපි ඊය වෙන විට ඒ ලබාගත් තොරතුරු අනුව විෂය නිර්දේශයන් බොහෝ දුරට අවසන් කළා තිනවා. ඒක තමයි අපිට ලබා දුන්න තොරතුරු. ඒ පළාත් නමේම සූම් මීටින් එකක් අපි ගත්තා. ඒ නිසා දරුවන් දැන්ටමත් විභාගයට සූදානමින් ඉන්නවා. දැන් මෙහිදී ඔබතුමන්ලා මේ ප්‍රශ්නේ මතු කරපිට හරි. මොකද මහජන නියුත හැට ඔබතුමන්ලා ගාවට එන ප්‍රශ්නය මෙතෙන්දී ඉදිරිපත් කරන්න ඕනේ. ඒක මගෙන් අහන්නත් ඕනේ. මම පිළිතුරු දුන්නේ මේ සියලු සමස්තයක් අරගෙන. ගරු කථානායකතුමනි, මේ විභාගය යම් ආකාරයකින් කල් දැමීමක් කළොත් විශාල කාල පරිසරයකදී මාර්තු අගස අප්‍රේල් මුල පැවැත්වීමට තිබෙන දින 14ක් කරන්තින සාමාන්‍ය පෙළ විභාගය අනිවාර්යෙන් කල් යනවා. ඊළඟට අපි සැලසුම් කළා තියෙනවා 2024 වර්ෂයේ අවසානයේ වෙනකොට විෂය නිර්දේශන ආවරණය කළා අවසන් කරන්න 1 සිට 13 දක්වා. ඒතර මුළු 141ම දරුවන්ගේ අධ්‍යාපන කාලය 2025 අවුරුද්දෙත් අඩුම ගන්න තව මාස 4ක් 5ක් යහට යනවා. ඒතර මේ අවුරුද්දේ අපි මේක කළමනාකරණය කළේ නිවාඩු දින ගන්න අඩු කරගෙන. ඒතර නොවැම්බර් 27 පටන් අරන් දෙසැම්බර් 20ට විභාගය අවසන් වෙනකොට අනිත් දරුවන්ට ඒ දෙසැම්බර් මාසේ නිවාඩුව ලැබෙනවා එහෙම. එතකොට නැවත පාසල් වහන්න වෙන්නේ නැහැ විභාගයේ පැවැත්වීමට. හැබැයි මේ කාල සීමා පිනව ගත්තොත් අනිවාර්යෙන් ගිය අවුරුද්දේ වුණා වගේ ආයිත් මාසයක් පාසල් වහන්න වෙනව දරුවන්ට දෙසැම්බරුත් නිවාඩු දීලා ආපහුව පෙබරවාරි නැත්තම් ගියන් එහාට යනවා නම් එහෙම නිවාඩු දෙන්න වෙනවා. එතකොට අපි බැලුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුවට විභාග කාලසටහනක් හදනවා. ඒක හදද්දී ගලපා ගන්න ඕනේ වාරසටහන් වලට. මොකද විභාග කාලසටහනයි වාරසටහනයි එකට යමින් තමයි මෙතෙක් කල් පැවතුනේ. ඔව් නෑ එහෙම කරන්න බෑ. පේපර්ස් ලීනියන්ලි මාක් කරන්න බෑ. දැන් ගිය සැරේ උසස් පෙළ විභාගයේ සමස්ත ප්‍රතිශතය සමත්වෙච්ච ගාන විශ්වවිද්‍යාල ප්‍රවේශයට 62.9යි. මේ සැරේ 63.3යි. මේ අපිට මේ දුෂ්කරතාවයෙන් තියෙන්න පුළුවන්. මතක තියාගන්න අපි සමහරු ඉන්නවනම් 20 වෙනි සියවසේ, දරුවෝ ඉන්නේ 21 වෙනි සියවසේ, 3 වෙනි දශකෙනුත් එහා. මෙන්න මේකයි අපිට තේරුම් ගන්න බැරි දේ. මේ පාර්ලිමේන්තුවේ අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ, අපි 2021 මේ ඉන්නේ 3 වෙනි දශකයේ මුල හරිය. දරුවෝ ඉන්නේ 3 වෙනි දශකෙනුත් එහා. ඒක නිසා තමයි දැන් 3 වෙනි වාරේ මං ඉල්ලීමක් කරන ඕනෑම පාසලකින් සමීක්ෂණය කළ බලන ලංකාව පුරා උසස් පෙළ දරුවෝ ඉගෙන ගන්න. 10%ක් එන්නේ නැහැ සමහරක් ඒවැ. 40%ට අඩුයි පැමිණීම. මොකද දරුවෝ ස්ටඩි ලීව් වගේ අරගෙන දැන් විභාගෙට සූදානම් වෙනවා. දැන් වාර මං ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. වාර 6ක් තියෙනවා. ඔව්. වාර 6න් වාර 4ක 4ක් සම්පූර්ණයෙන් අවසන් කළා. දැන් ඊළඟ පරීක්ෂණය තියන්න කල් තියෙනවා. ඒතර මම මුලින් සඳහන් කළා වගේ වාර ගාන වෙනස් වුණේ අර කාලය වෙනස් වෙච්ච නිසා. නමුත් දින ගණන ලැබිලා තියෙනවා. දින අවමේ 300 උපරිමේ 360න් 343ක් කරනවා අපි නොවැම්බර් අගට ගණන් බැලුවත්. ඒ කියන්නේ 24 පෙරාතුව ගණන් බැලුවා. ඉතින් ඒක මම පැහැදිලි කළ දේ ඒ කරුණු ටික. ගරු විපක්ෂ නායකතුමනි, දරුවෝ වාර විභාග වලට එන්නේත් නැහැ. ඉන්න මං කියන්නේ හැබැයි අපි තියන්න ඕනේ. ඒතර පස්වෙනි වාර විභාගයක් තියන්න පුළුවන්. අර වාර වෙනස් උනේ සමහරට වාරයකට දින කීපයක් වැඩි වෙන්න පුළුවන්. අර කාලය ගණනය කර ගැනීමදී එතකොට එහෙම වාර තියන්න වාර විභාග තියන්න ගියොත් එහෙම ප්‍රායෝගික දුෂ්කරතාවයක් වෙනවා. නමුත් ඒ වාර විභාග වලින් දරුවන්ගේ දැනුමේ ප්‍රමාණය තක්සේරු කිරීමක් වෙනවා. ඒකේ අඩුවක් කරන්නේ නැහැ පාසල් වලින්. ඊළඟට ඒකේ තුන්වෙනි කොටස ප්‍රශ්නේ ඔව්. ඊළඟ වාර විභාගයක් තියෙනවා. නියමිත වාර විභාග පවත්වා ඇති බැවින් ඉදිරි වාර විභාගද නියමිත පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඇති කළා තිබෙනවා. අවසාන ප්‍රශ්නේදී අහන්නේ ඒකට පිළිතුර තමයි 2023 අපද උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන් 23/10/16 සිට 11/10 දක්වා ගරු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා තිබුණා. උත්තරපත්‍ර සමීක්ෂණයේ කල්යාම නිසා නැවත වතාවක් රීෂෙඩියුල් කළා. නැවත ප්‍රතිලේඛන ගත කළා විභාගයේ සම්බන්ධයෙන් 2022 පෙනී සිටි සංඛ්‍යාව 323,913යි. ප්‍රතිඵල නිකුත් කිරීමෙන් කළා අවසන් කළා තිනෝ. ගරු කථානායකතුමනි, මෙවර තමයි උත්තරපත්‍ර සමීක්ෂණය ආරම්භ කිරීමත් ප්‍රතිඵල නිකුත් කිරීමත් අතර අඩුම කාල සීමාවක් ගත්තේ. මොකද විශාල සහයෝගයක් ෆූටැක්කින් ලබා දුන්නා උත්තරපත්‍ර නැවත සමීක්ෂණය ආරම්භ කළාන් පස්සේ. ඒ වගේම ගුරුවරුන්ට විශාල සහයෝගයක් දුන්නා. ඉතාම වෙහෙසර ක්‍රියාවක් උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ලකුණු ගන්නවා කියන එක. දවසට පුළුවන් 10යි. දවසකට ගුරුවරයෙකුට පුළුවන් 10යි ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය කරන්න. මැදින් දවස් දෙකක් නිවාඩු දීලා තමයි නැවත ඒගොල්ලෝ ආරම්භ කළේ. ඉතින් ඒක නිසා අපි දීමනාත් වැඩි කළා දුන්නා. එයින් ගෙවීමත් ආරම්භ කළා. ඒ නිසා ආණ්ඩුවට කොච්චර ආර්ථික ප්‍රශ්න තිබ්බත් ඒ කටයුතු සම්පූර්ණ කළා තියෙනවා දරුවන් වෙනුවෙන්. ඊළඟට දෙවන වර හෝ තුන්වන වර පෙනී සිටි සූදානම් වීමට පත්වන කාලය පිළිබඳව සඳහන් කළා සාමාන්‍යයෙන් මාස 5ක් ඕනේ කියලා. ඒ නිසා තමයි අපි මීට මාස 4කට කලින් පූර්ව දැනුම් දීමක් කළේ මේ විභාගයේ පැවැත්වෙන වකවානුව. හැබැයි දැන් මේ වෙනකොට මීට මාස 1කට කලින් ආයුධපත් කැඳවීම ක්ලෝස් කරනකොට ආයුධම් කරපු සංඛ්‍යාවෙන් පේනවා ඒ දෙවෙනි වර තුන්වන වර පෙනී ඉන්නකොට සූදානම් වෙන අය ආයුධම් කළා අවසාන. ඒ දැනුවත් වෙලා තියෙනවා මේ විභාගයේ තියෙන්නේ මේ කාලේ කියලා. ඊළඟට යෝජිත විභාග කාල සටහන සහ වාර සටහන නැවත සංශෝධනයක් වුවහොත් අතිබහුතරයක් සිසුන්ට බලවත් අසාධාරණයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළටත් අනිකුත් දරුවන්ටත් ඒගොල්ලන්ගේ පාසල් කාලය සම්බන්ධයෙන් දෙමාපියන්ගේ දරුවන්ගේ විශාල ඉල්ලීම තියෙන හැකි ඉක්මනින් මේ විභාග තියලා හැකි ඉක්මනින් ප්‍රතිඵල දීලා හැකි ඉක්මනින් අපේ විශ්වවිද්‍යාලයට යවන්න. ඔය ඒක වෙනම ප්‍රශ්නයක්. උපකාර හැබැයි නෑ, මම දන්න තරමින් උපකාර පන්ති ගුරුවරුත් මේ වන විට සිය මේ උපකාර ලබා දීමත් බොහෝ දුරට අවසන් කළ දෙයි මේ වෙනකොට. ඉතින් ඒක නිසා දින 21 විභාගය වෙන් කළ යුතුයි. නේ ප්‍රශ්නේ තියෙන බව ඇත්ත. නමුත් මම මේ කරුණු ඉදිරිපත් කරන්න ඕනේ මේ යම් පිරිසක් ඔබතුමාලා මුණ ගැහිලා කරුණු කියන එක ඇත්ත. ඒ වගේම අපිට අනිත් පැත්තෙන් කියනවා නෑ මේ විභාගය තියන්නමයි කියලා. එහෙම කියන දරුවෝ පිරිසකුත් ඉන්නවා අතිබහුතරයක්. ඉතින් අපි මේ දෙකම තුලනය කරන්න ඕනේ. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමා කිව්වා වගේ, ගරු අනිත් මන්ත්‍රීතුමන්ලා කිව්වා වගේ අපි මේ පිළිබඳව සංවේදී වෙලා කටයුතු කරනවා. ඉතින් සමස්තයක් වටිනට සමස්ත අධ්‍යාපනයම සලකා බලන්න. ඒ වගේම අපි ඊටාම
ඊළඟ මාසයේ හමාර තුලදී සමස්ත අධ්‍යාපනය වෙනතු වෙනස්කම් පිළිබඳව මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් යම් තාක් දුරට විතැන් වෙලා කුසලතා පදනම් වූ අධ්‍යාපනය ඔබතුමා කී වගේ STEAM education මේකට යන්න කාලයක් යනවා. ගරු විපක්ෂ නායකතුමනි විෂය නිර්දේශයක් අපි සංශෝධනය කරනවා අවුරුදු 8කට වතාවක් අප්ඩේට් කරනවා. නෑ ඉන්න ඔබමයි එකට අන්තිමට කියන්න. ඒතර විෂය නිර්දේශය අප්ඩේට් කරන්න මේ 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 සංශෝධනය කරලොත් අවුරුදු 8ක් යනවා ඒ සර්කල් එක ඉවර කරන්න. ඒක අවුරුදු 8ක් යනවා සර්කල් එක. එතකොට හිතන්න এডুকেෂන් රිෆෝම් එකකට යනකොට කොච්චර කල් යයිද නේද? එච්චර කල් දැන් ගන්න අවශ්‍ය නැහැ සමාජයේ දැනුවත් ඔබතුමන්ලා දැනුවත්. ඒ නිසා අපි ඉතාම කෙටි කාලයක් තුළදී සැලසුම් කර තිබෙන ඒක නැවත සංශෝධනයට ලක්වෙච්ච এডুকেෂන් රිෆෝම් එක දැම්මම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි එතෙක්. යම් අසාධාරණයක් වෙනව නම් යම් සිසුන් පිරිසකට ඒක සංවේදීව සලකා බලන්න සූදානම් කියන කාරණය දැන්ට සදාන් කරමින් මගේ පිළිතුරු අවසන්
කරලා මැතුම.
Honorable Speaker, I was contacted by the family of Honorable Mr. A. Amithilingam, one time opposition leader in this parliament. Last week a statement was made by a member of parliament from that side, stating that certain words were attributed to Mrs. Amithilingam in the 70s. The Honorable MP from the government said she could not sleep until she wears shoes made out of the skin of the last English in the south. This happened in the 70s, you may remember. So the family members contacted me from London and they sent me the reports of the Sansori Commission. Sansori Commission was appointed at that time, Honorable Speaker, to go into events at that time. The Sansori Commission called for 7 police reports where Mrs. Amithilingam supposed to have made the statement. None of the police statements referred to these words. So they have contacted me from London. They want to deny this, and I submit the findings of the Sansori Commission where the Sansori Commission has rejected the statement attributed to her. Then one more thing, sir. අපේ මේ අධ්‍යාපනයතුමා දැන් මෙතුමා සබරගම විශ්වවිද්‍යාලයකට සඳහන් කෙරුවා. මමයි උසස් අධ්‍යාපනය අපතිවරේ හැටියට ඒක පටන් ගත්තේ. අපි පටන් ගත්තේ අපි ගොඩනගිල්ලක් කුලියට තරම් පටන් ගත්තා. මොකද පටන් ගත්තොත් තමයි ඒක ඉස්සරහට යන්නේ. අපිට ඒ කාලේ හොඳ සල්ලි තිබ්බා. අපි සැලැස්ම හදලා තිබ්බේ. මොකද්ද උනේ මේගොල්ලෝ රටබල් කළොත් කෙරුවා. මමයි පටන් ගත්තේ. අපේ තලතාතු කොරාලේ බැතිරියගේ ඉල්ලීමනුව මමයි ඒක පටන් ගත්තේ. අපිට සල්ලි තිබ්බා. we had a plan. නමුත් මේගොල්ලෝ රටබල් කළොත් කෙරුවා. අර just one minute sir. අර ලොකු සභාගම් වලින් එන්න තිබ්බ වැට් එක බිලියන 800ක් මේගොල්ලෝ නැති කරගත්තානේ. මේගොල්ලෝ රට බගලොත් කරලා අපිට දොස් කියන්න බෑ. දැන් ඒක හොඳට යනවා.
හරි බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ වරායා නාවික ගුවන් සේවා
මාතෘකාව ගරු කථානායකතුමනි
පෙරමග ලකුණු
වරායා නාවික ගුවන් සේවා item 1
සිවිල් ගුවන් සේවා සංශෝධන 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත්
දෙවනිවර කියන කවදාද
ප්‍රධාන වැඩ කටයුතු
දෙවනිවර කියවීම
60 දිනයි
අංක 2 සංජීව ඉදිරිමාන මන්තුමා
ඉදිරිපත් කරන්න
යෝජනා විස්තර කරන්න ඕන
කවුරු විස්තර කරන්න ඕන
කියා ගරු කථානායකතුමනි වල්පොල පියනන්ද අධ්‍යාපන හා සංස්කෘතික පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
විස්තර කර
මං හිතුවා නැහැ කියලා. යෝජනා විස්තර කරා